Order, please. කතානායකවරයාගේ නිවේදන නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාවේ සභාපති ගරු අජිත් නිවේදන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී දණ්ඩජී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2017 මාර්තු 9 දින මා විසින් ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාව නැමැති 50 කෙනෙක් පැවති සහතිකයේ සටන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කාරක සභා වාර්තා පිළිගැන්වීම නෛතික කටයුතු දූෂණ විරෝධී මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ සභාවේ සභාපති ගරු අජිත් මානප්පරිංග මහතා.
නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකුත්නතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පණ කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
පෙස්සම් පිළිගැන්වීම ගරු ඊත හෙරත් මැත්තුමා.
ගරු කතානායකතුමනි, කොළඹ 7 සෞසිරිපාය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ අයිඑම් ගුණසේකර මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද මොරටුව හොරේතුඩුව එම්ජේසී මාවත අංක 34-2 ධර්ණ ස්ථානයේ පදිංචි පුණ්‍යානි කැකුණවල මෙනවීගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නොමි.
ගරු ජේසී අලවතුළු මැතිතුමා. ගරු අජිත් මානප්පරිංග මැතිතුමා.
ගරු කතානායකතුමනි, දෙල්ගොඩ කඳුබොඩ වැවපාර අංක 82 ධර්ණ ස්ථානයේ පදිංචි EAT එදිරිසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වේයන්ගොඩ නයිවල ගුරුගම අංක 87 ඇල ඉරක් 66 දරන ස්ථානයේ පදිංචි RD ජයපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අතුරුගිරිය වල්ගම හන්දිය ගුණසේකර මාවතේ අංක 477 ඇල ඉරක් 2 දරන ස්ථානයේ පදිංචි WH පියසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු වෛද්‍ය නරින්ද ජයසේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, දර්ග නගරයේ මාලයන්ගොඩ ඉබ්බාවත්ත යන ලිපිනෙහි පදිංචි ආර්යදාස කේ විතානගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද නුගේගොඩ උඩහමුල්ල ජයපාර අංක 71 දරන ස්ථානයේ පදිංචි DG බාලචන්ද්‍ර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද හෝමාගම පිටිපන දකුණ වෙන්දේසිවත්ත අංක 516 ඇලිරක් 5 දරන ස්ථානයේ පදිංචි HA සීලවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පානදුර බටහිර මාලමුල්ල අංක 80B දරන ස්ථානයේ පදිංචි KC ධර්මප්‍රිය මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මහනුවර දන්තුරේ සියඹලාගොඩ මොරේගෙදර අංක 79 දරන ස්ථානයේ පදිංචි MG වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද හොරණ පෝරුව දණ්ඩ වගවත්ත පර්ත් නවනිවාස සංකීර්ණ අංක 39 දරන ස්ථානයේ පදිංචි P සීතාදේවි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පදියතලාව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන PR රංජනී පෙරරා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද කුරුණෑගල බමුණුගෙදර ආදාගලවත්ත දෙවැනි පියවර අංක 156-13 දරන ස්ථානයේ පදිංචි PS පනාගොඩ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වලස්මුල්ල බෝවල ගොඩැල්ලවත්ත අංක 211-1 දරන ස්ථානයේ පදිංචි සීතා සිරිවර්ධන මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද රාජගිරිය නාවලපාර අංක 403 දරන ස්ථානයේ පදිංචි W නිල්වල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු රෝහිණි කුමාරී විජේරත්න මැතිණිය.
ගරු කතානායකතුමනි, උක්කුවෙල ඇල්වල පුබුදුමාවත අංක 14A දරන ස්ථානයේ පදිංචි SM රංජිත් රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා, අග්‍රමැතිතුමා ජාතික ප්‍රතිපත්ති මැතිතුමා ඇසීමට, ගරු බිමල් රත්නායක මැතිතුමා කුෂිකර්ම මැතිතුමාගේ ඇසීමට, ගරු සෙයිඩ් අලි සයිඩ් මෞලාන මැතිතුමා, ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු SM මරික්කා මැතිතුමා.
අහනවා ගරු කතානායකතුමනි,
පළාත් සභා හා පළාත් පාලන ඇමැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු වෛද්‍ය නලින්ද ජයසේ මැතිතුමා.
කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා මාසයක් කල් ඉල්ලනවා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා.
මම අහනවා ගරු
කතානායකතුමනි, දක්ෂිණ සංවර්ධන මැතිතුමා ඇසීමට
අයන්න 1 384, අයන්න 2 එකසිය සිංහල එකසිය අනු දෙකයි දෙමළ එකසිය අනු එකයි මුස්ලිම් එකයි ආයන්න එක ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සාමාජික තුන් දෙනයි EPDP සාමාජික තුන් දෙනයි අයන් ආයන්න දෙක බෞද්ධ එකසිය අනු දෙකයි හින්දු එකසිය අනු එකයි ඉස්ලාම් එකයි ආයන්න තුන ශ්‍රී ලංකා පොලිසිය වෙත වාර්තා වී ඇති ආකාරයට 213යි ඇයන්න උතුරු පළාතයට අයත් දිස්ත්‍රික්කයන් 1983 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා LTT ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු වී තිබූ අතර උතුරු පළාතට අයත් පොලිස් ස්ථාන බොහොමයක් 2009 වර්ෂයේ යුද සමයෙන් පසුව අලුතින් ආරම්භන ලද පොලිස් ස්ථාන වේ යුද සමය තුළ පැවති පොලිස් ස්ථානයන්හි ලේඛන නිසියාකාරව යථාවත් නොවීම හේතුවෙන් එම කාලය තුළ LTT ත්‍රස්තවාදීන් විසින් ඝාතනයට ලක් කරන ලද දේශපාලන නායකින් දේශපාලන පක්ෂවලට සම්බන්ධ පුද්ගලයන් හෝ වෙනත් පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳ නිශ්චිතවම නිගමනයකට එළඹීමට තරම් ප්‍රමාණවත් වාර්තා හෝ ලේඛන සොයා ගැනීමේ අපහසුතාවයක් පවතී. ඇය යන්න පැන නොනගී.
ගරු කථානායකතුමනි මගේ අතුරු ප්‍රශ්න තුන අහන්න අවසරයි.
හොඳයි.
දිගින් දිගට මම මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී අහන්නේ ලංකාවේ ඉතිහාසයේ දැවන්තම විනාශය සිදු කරපු මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය නැවතත් හෙවණැලි හොල්මන් කරනවා. ඊයේ මම මේක ඉදිරිපත් කළා. අද තමුන්නාසලාට පාර්ලිමේන්තුවට ගරු අතානායකතුමනි මම සභාගත කරනවා මේ කාරණා. එනිසා මගේ පළවෙනි ප්‍රශ්නේ දැන් මේ දිස්ත්‍රික්කයේ යාපනයේ දිස්ත්‍රික්කයේ සිදුවුණු මේ LTT ඝාතන ඒ දේශපාලන පක්ෂ ආගමික නායකයන් ඒ අන්‍ය ආගම්වලට අදාළ පිරිස් කවුද කියලා මම ඇහුවා රාජනිලධාරී සංඛ්‍යාව. දැන් ඔබතුමා කියන්නේ දිස්ත්‍රික්ක ගණනාවකදීම එකම උත්තරයක් කියන මෙයා එකක් තමයි සමහර ස්ථානවල පොලිස් තහන තිබුණට මේ ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. නමුත් පෞද්ගලිකව අපි දන්නවා ලංකාවේ LTT බෙදුම්වාදී සටන ඇතුලේ ශ්‍රී ලංකාවේ පොලිසි ක්‍රියාත්මක වුණා. නීතිය ක්‍රියාත්මක කර ගැනීමේ අපහසුතාව තියෙන්න පුළුවන්. නමුත් ඒ සිදුවුණු අපරාධ ඒවා පරීක්ෂණ සිදුවුණේ නැද්ද? එහෙම නැත්නම් ඒ පරීක්ෂණ සඳහා නීතිමය පියවරගෙන නැද්ද? ඒ ගත්ත නීතිමය පියවර කුමක්ද? ඒ පරීක්ෂණ වලට සිදුවලා තියෙන මොකද්ද? මොකද අතුරුදහන් වීමේ කාර්යාල හදන තමුන්නාසලා රණවිරුවෝ දඩයම් කරන තමුන්නාසලා ඒගොල්ලෝ සිරගත කරන්න හදන තමුන්නාසලා මේකට ගන්න පියවර කුමක්ද කියන එකයි මගේ හැමදාකම අහන ප්‍රශ්නේ. නිසා අදත් අහනවා තමුන්නාසගෙන්
මොකද්ද ගන්න පියවර?
ගරු කථානායකතුමනි අහනහන ගානට මම කිව්වා මම දෙන්න පුළුවන් තොරතුරු ටික මම දෙනවා කියලා. ඒ තොරතුරු ටික මාස දෙකක් ඇතුළතදී මේ පාර්ලිමේන්තුවේ මම සභාගත කරනවා. නැති තොරතුරු මට හොයලා දෙන්න බැරි ඒවා
මම ඔයතුමා මාස දෙකක් ඇතුළත දෙන්න බලමු.
මාස දෙකක් ඇතුළතදී ගරු කථානායක මෙතන බොරුවට මේ කෑ ගහලා වැඩන්නේ මේ මාධ්‍යයට කෑ ගහනවා මෙතන
ඉන්නේ. නෑ ගරු දෙවෙනි ප්‍රශ්නය අහන්න.
ඔයතුමා මේකට අසංවේදී වෙන්න පුළුවන්. ඔබතුමා අසංවේදී වෙන්න පුළුවන් කථානායකතුමනි. නමුත් මම අහන ප්‍රශ්නය මේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මා පත්ව ඇවිල්ලා මේ රටේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන තැන අහන්නේ. ඒ නිසා ඔබතුමාට මේක ගැටලුවක් නෙවෙන්න පුළුවන්. නමුත් මට ගැටලුවක්. මට දැනෙනවා මේ රටේ ප්‍රශ්නයක් මෙතන සිදු වෙලා තියෙනවා කියලා. ඒ නිසා ඔබතුමාගෙන් අහන්නේ මේ සම්බන්ධව ගත්ත නීතිමය පියවර මම අහන්නේ ගත්ත නඩු ක්‍රියාමාර්ග ගත්ත නම් ඒව මොනවද? හිරගත කරා නම් හිරගත කරාද? ඒ වගේම බන්ධනාගාරගත කරලාද? මේ වෙනුවෙන් ගත්ත පියවර කුමක්ද කියන එක දැනගන්නයි මම නීතිම පියවර අහන්නේ. ඒ නිසා දෙවෙනි කාරණාව මගේ දෙවෙනි ප්‍රශ්නය තමයි ඊයේ දවසේදී මම අතුරු ප්‍රශ්නයක් ඔබතුමාගෙන් ඇහුවා. යම් යම් වෙබ් නාලිකාවල වෙබ් අඩවිවල සමහර ප්‍රොෆයිල් වල ෂෙයා වෙනවා මේ දවස්වල මේ LTT බෙදුම්වාදී ඌමනාවක් සඳහා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වෙන යම් කිසි මේ සංවිධානයේ නැවත පැනනැගීමක්. ඒක ශ්‍රී ලංකාව ඇතුලේ විශාල දෙමළ බෙදුම්වාදී මතවාද නියෝජනය කර සමහර දේශපාලන පක්ෂ නියෝජිතයෝ මහජන නියෝජිතයෝ පවිතරක් නෙමෙයි විශාල ජනතාවක් මේක ෂෙයා කරමින් මේකට මැදහත් වෙනවා. අපි අහන්නේ මේ ක්‍රියාත්මක මේවා සම්බන්ධ ඔබතුමාලා දැනුවත් වුණ වෙලා හිටියද මේවට ගන්න පියවර කුමක්ද කියලා මං ඊයේ ඇහුවා. ඒ නිසා අදහනවා මෙන්න ඔබතුමා ගරු අග්‍රාමාත්‍යතුමා දන්නේ නැති සාගලට්නාකමැතිතුමා දන්නේ නැති වාර්තා ටික මං අද ගෙනාව පාර්ලිමේන්තුවට. මේ තියෙන්නේ srilanka.com shared ලංකා ශ්‍රීස් ලයිව් වීඩියෝ එක මේ තියෙන්නේ. ඒ කියන්නේ මාර්තු 6 වෙනිදා පස්ස රුපහයි හැට කියනවා තදවැසි මැද්දේ ඊළම් ජනතාව වෙනුවෙන් ජිනීවාවල උද්ඝෝෂණය. මේ තියෙන්නේ හෙට දින පවත්වන දෙමළ සංහාරට එරෙහිව යුක්ති එළන සටන නැවතත් ඒකට ආරාධනා. මේ තියෙන්නේ කොටි නිල ඇඳුමෙන් ලන්ඩනයේ සිට පැමිණි දෙමළ පුත්‍රයා ජිනීවාවේදී රණහඬ දෙයි කියලා. මේ තියෙන්නේ කවද්ද? මාර්තු 6 වෙනිදා 9:35ට හවස 9:35ට මේවා මේ රට ඇතුලේ දෙමළ බෙදුම් වාදය නැවත උතුරු නැගෙනහිර හතර වටේම මතු කරන්න එවැනි සංවිධාන ගණනාවක් මේවා ෂෙයා කරලා ඒවට කමෙන්ට් සදනවා. මං අහන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධව මේක පරපතල තර්ජනයක් රටේ මතු වෙලා තියෙනවා. ඒ නිසා ඉතාම වගකීමෙන් අහන්නේ මේ වෙබ්සයිට් වලට විතරක් නෙමෙයි මේවා හරහා ක්‍රියාත්මක වුණු සංවිධාන මොනවද, පුද්ගලයෝ කවුද, රට ඇතුලේ මේකට මැදිහත් වෙමින් ඉන්න ක්‍රියාත්මක වෙන දෙමළ දේශපාලන සංවිධානෝ පුද්ගලයෝ සිටිනවද, පාර්ලිමේන්තුව හෝ වෙනත් තැන්වල ඉන්නවද, ඒකට ගන්න ක්‍රියාමාර්ග මොකද්ද?
ගරමෙතුමා,
මෙතුමා ඊයේ පාර්ලිමේන්තුවේ මේක කිව්වා. මම ඒක ගැන විමර්ශනයක් කරන්න කියලා දැනුම් දීලා තියෙනවා. නමුත් මෙතුමා කතා කරන්නේ මේ සෝෂල් මීඩියා වල ෂෙයා වෙන දේවල් ගැන. ගරු කතානායකතුමනි, Facebook එකේ ෂෙයා වෙන දේවල් වගකීමකින් ෂෙයා වෙන දේවල් නෙවෙයි. ඒ වගේ නෛතික තත්වයක් නැහැ. Facebook එකේ නෛතික තත්වයක් තියෙන pages තියෙනවා. ඒකේ අර blue tick කියලා එකක් තියෙනවා. ඒක ලබලා තියෙනවනම් ඒ කියන්නේ ඒකට Facebook එකිනුත් වගකීමක් අරගෙන තියෙනවා. ඒවා පිළිබඳව නෛතික තත්වයක් තියෙනවා. අනිත් ඒවා ඕන කෙනෙක්ට ගිහිල්ලා profile එකක් හදාගෙන මේවා කරන්න පුළුවන්. මෙතුමාලටත් පුළුවන් ඕනනම් අවසන් එහෙම දෙයක් කරන්න. ඉතින් ඒ පිළිබඳව විමර්ශ එතුමා ඊයේ කරුණ සඳහන් කරා. අද මෙතන සභාගත කරනවා කිව්ව වාතා. ඒ අනුව අපි ඒ විමර්ශන කරද්දී එතුමා එක්කත් එතුමා සභාගත කරන කාරණා සලකලා බලලා එතුමා එක්කත් ඕනනම් කතා කරලා ඒ ප්‍රියවරිටික් ගන්න කියලා ඒ වාතාව දෙන්න.
ඔබතුමා අවධානය යොමු කරන කරුණ සම්බන්ධයෙන් තුන්වෙනි ප්‍රශ්නේ කරු මන්ත්‍රීතුමා.
තුන්වෙනි අතුරු ප්‍රශ්නේ මම මේ අම්මෙක් අප්පෙක් නැති වෙබ්සයිට් ගැන කිව්වා නෙවෙයි. මේවා ලියාපදිංචි වෙලා තියෙන නිල වෙබ් අඩවි. ඒවා හරහා මේ රට ඇතුලේ මේවා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබතුමාලා ඊයේ කිව්වා MR ඇසට දුරින් සිටින මිනිසා තමයි ඒ වෙබ්සයිට් එකේ තමයි මේක තියෙන්නේ කියලා. ඒ වෙබ්සයිට් එකෙත් මේක ෂෙයා කරලා රට දැනුවත් කරලා තිනවා. ඒ දැනුවත් කිරීම හරහා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මා දැනුවත් වුනේ. ඒ නිසා ඔබතුමාලා ඊයේ කියපු ප්‍රකාශය තිබුණේ මොකද්ද? අග්‍රහමාත්‍යතුමත් ඔබතුමත් ඇසට MR ඇසට තුරින් සිටින මිනිසා ඒක නිකන් මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක කරන වෙබ්සයිට් එකක් කියලා පෙන්නලා ප්‍රචලිත කරන්න තමුනාසලට ඕන උනේ. මං අහන්නේ මොකේ හරි මේක දැන් තිබුණානේ. මේ මේ මේවා හරහා මේ නිල ලියාපදිංචි වෙච්ච මේ සංවිධාන හරහා මේ නිල නොලත් සංවිධාන හරහා ලියාපදිංචි වෙබ්සයිට් වල හරහා මේ කරන ක්‍රියාමාර්ග ඇයි ඔබතුමාට නවත්වන්න බැරි? බ්ලොක් කරන්න බැරි ඇයි? ඒ නිසා අපේ මේ Facebook කතාවක් මෙතන අදාළ නේ. මේකට මොකද්ද ගන්න
ක්‍රියාමාර්ගය?
ඒ කියන්නේ මම කිව්වනේ ගරු කතානායකතුමනි, එතුමාට මං සොයා බලා කියනවා කියලා. මෙතුමා කියනවා මම සංවේදී නෑ කියලා. මෙතුමා හොඳටම දන්නවා මං කොයිතරම් සංවේදීද කියලා. එතුමාට කරදරයක් වෙච්ච වෙලාවෙත් මං සංවේදී වුණා. කවුද සංවේදී නැත්තේ කියලා මම අහන්නේ සරත් ෆොන්සේකා මැතිතුමා. මේ යුද්ධෙ දිනන්න හමුදාවට නායකත්වය දීපු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාව කවුද හිරගත කරේ? අපිද?
හොඳයි, අපි බව. හොඳයි, මේක අවධානය ගන්න. හරි, බොමෙතුටි. හරි, ප්‍රශ්න තුන අවසානය කරු මන්ත්‍රීතුමා, අවධානය යොමු කරයි. මොකද්ද
රීති ප්‍රශ්නයක් ගරුවතානක?
රීති ප්‍රශ්නේ
එතුමා මගේ නම සඳහන් කරලා මේ ප්‍රශ්නයට අදාළ නොවන පිළිතුරක් ලබා දුන්නා. මට ඔබතුමාට කියන්න ඕනේ.
මොකද්ද කියන්නේ?
ගරු කතානායකතුමනි, එතුමා කිව්වේ මම එතුමා සංවේදී නැහැ කියලා කිව්වේ. එතුමා සංවේදී නැහැ කියලා කිව්වේ මේ ප්‍රශ්නෙට අදාළයි. මම මේ පුද්ගලික කාරණාවක් ගත්තේ නැහැ. එතුමා පුද්ගලික කාරණාවක් ගත්තට මම කනගාටු.
මොකද
එතුමා ක්‍රියාත්මක වුණු ඒ කාරණේ සම්බන්ධව මම පෞද්ගලිකව දන්නවා. එතුමාට ඒක අදාළ කරගන්න එපා. මෙතන මේ ප්‍රශ්නෙට
අදාළයි. නාරු ගරු මන්ත්‍රීතුමා, ඔබ මෙච්චුදී. ගරු මහින්දානන්ද අලුත්ගමේ මැතිතුමා, ගරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමතිතුමා ඇසීමට
මග අහනවා.
ගරු කතානායකතුමනි, අයන්න එක ඔව්, අයන්න දෙක ඔව්, අයන්න තුන ඔව්. එහි තොරතුරු අනුව එක දාලා තියෙන ප්‍රමාණය හරිනම් A350 යානා තුනක් සඳහා වන ගිවිසුම අවලංගු කිරීමේ ගාස්තුව මේ අනුවයි. ගුවන් යාන තුන සඳහා ගෙවන ලද මුදල් තැන්පතු වන ඇමරිකානු ඩොලර් මිලියන 7.5ක මුදල කල්බදු සමාගම වන එයාකැප් සමාගම විසින් රඳවා ගන්නු ලැබේ. ඊළඟට වාරික අටකින් පියවීම සඳහා ඩොලර් මිලියන 146.5ක ගාස්තුවක් සහ මෙහි අවසන් වාරිකය ඩොලර් මිලියන 56ක් වේ. මෙහිදි ශ්‍රී ලංකන් සමාගම විසින් ඩොලර් මිලියන 95.5ක මුළු වටිනාකමින් යුතුවන පළමු වාරික හත ප්‍රමාදයකින් තොරව ගෙවන්නේ නම් හා වර්තමානයේදී කල්බදු පදනම යටතේ ලබාගෙන ඇති නිෂ්පාදක අනුක්‍රමික අංක MSN 627 දරන ගුවන් යානායි කල්බදු කාලය දීර්ඝ කරන්නේ නම් හා අතිරේක A330 දෙසිය වර්ගයේ ගුවන් යානයක් සඳහා නව කල්බදු කිවිසුමකට එළඹෙන්නේ නම් හා මිහින් ලංකා සමාගම විසින් කල්බදු පදනම මත ලබාගෙන තිබූ පටුබඳ ගුවන් යාන දෙකෙහි කල්බදු කිවිසුම් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙතට පවරන්නේ නම් අවසන් වාර්කික වෙන ඩොලර් මිලියන 56 කපා හැරීමට එයාකැප් සමාගම එකඟ විය. ඒ අනුව ගෙවිය යුතු ගාස්තුව ඇමරිකන ඩොලර් මිලියන 90.5ක් දක්වා අඩුවේ. ඊළඟට ප්‍රශ්න අංක අයන 4 නැත මෙම ගුවන් යානායේ හිමිකාරීත්වය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සතු නොවන බැවින් ඒවා විකිණීමට හැකියාවක් නොවිය. ඒ කියන්නේ අත්සන් කරනකොට කල්බදු ක්‍රමයේ එක්සිට් ක්ලෝස් එකක් ඒ ගිවිසුමට ඇතුළත් කරලා නැහැ පෞගිය කාලේ. ඒ නිසා එක්සිට් ක්ලෝස් එක අපිට අවාසි. ඊළඟට 5 නැත ගරු අග්‍රාමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක චරිතරත්වත්තේ මහතා විසින් මෙම කල්බදු කිවිසුම අහෝසි කිරීම සම්බන්ධව ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් ගුවන් සමාගම වෙත දැනුම් දීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව ඒ සම්බන්ධව ආර්ථික කළමනාකරණ කමිටුවට අනුමැතිය ලබා ගැනීමට ගුවන් සමාගම විසින් කටයුතු කරන ලදී. ආයන්න රජයට පාඩුවක් හෝ ආර්ථික හානියක් සිදු වී නැත ඇයන්න අදාළ නොවේ.
ගරු ඇමැත්තුමා මවතුමාගෙන් අහන්න කැමති. ඔබතුමා කියනවා පාඩුවක් නෑ කියලා. හැබැයි ඔබතුමා පසුගියදා කැබිනට් එකට ප්‍රකාශයක් ඉදිරිපත් කළ අගමැතිතුමාත් ඔබතුමාට හොඳටම දුස්කිව් වරලිගහ මන්දිරයට ගෙනල්ලා එක වෙනම දෙයක්. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ ගුවන් යානා තුන අවලංගු කිරීම සඳහා. ගරු ඇමැත්තුමා, කැබිනට් මණ්ඩලයේ 2015 ජනවාරි මාසේ 15 වෙනිදා නව ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ ගුවන් යානා අවලංගු කරන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා. කැබිනට් මණ්ඩලයේ මේ තීන්දුව අරගෙන ඔබතුමාගේ අමාත්‍යාංශයට උපදෙස් දෙනවා මේ අවලංගු කිරීමේදී ආකැප් සමාගම විසින් ඩොලර් මිලියන 97ක මුදලක් ඉල්ලනවා. එහෙම නැත්නම් 156ක මුදලක් ඉල්ලනවා. මේක නෙගෝෂিয়েට් කරන්න කියලා. ඒක තමයි ඔබතුමාලට දෙන අනුමතිය. එයින් එහාට අනුමතියක් නැහැ. මුදල් ගෙවන්න අනුමතියක් දෙන්නෙත් නැහැ. අවලංගු කරන්න අනුමතියක් දෙන්නෙත් නැහැ. නෙගෝෂিয়েට් කරන්න කියන එක තමයි සමා වෙන. අවලංගු කරන්න අනුමතිය දෙනවා, නෙගෝෂিয়েට් කරන්න කියලා. දැන් මම ඔබතුමාගෙන් අහන්නේ කැබිනට් මණ්ඩලයේ විතින් ආකැප් සමාගමත් එක්ක සාකච්ඡා කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමතියක් දෙද්දී විෂය භාර ඇමතිවරයා හැටියට ඔබතුමාව දැනුවත් නොකර, අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් නොකර, අමාත්‍යංශයේ විසින් ලේකම් විසින් පත් කරන ලද නියෝජිතය සම්බන්ධ නොකරගෙන ලේකම්වරයා විසින් ලිපි තුනක් යවපු කිසිම ලිපියක් ගණන් ගන්නේ නැතුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කැබිනට් අනුමැතියක් නැතුව මෙවැනි කිවිසුමක් අත්සන් කරන්න නීතිපතිගේ උපදෙස් ගන්නේ නැතුව ඔබතුමා විෂය භාර ඇමතිවරයා හැටියට අඩු ගන්න එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා ගාන්ත කරුණාතිලක මහත්තයා නම් ගමන් නැහැ කිමුක අලුතෙන් ආපු ඇමතිතුමා කිමුක. ඉතින් ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා මේ පක්ෂයේ අඩු ගානේ විෂය භාර ඇමතිතුමාව දැනුවත් නොකර තමුන්නාසෝ 7.5කට පයිසකට ගණන් ගත්තේ නැහැ මේ ගණදෙනුව කිරීමේදී. විෂය භාර ඇමතිවරයා හැටියට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තමුන්නාසගේ ආයතනය මේ කිසිවක් කරන්නේ නැතුව කැබිනට් අනුමැතියක් නැහැ, නීතිපති අහලා නැහැ, අමාත්‍යංශ ඇමතිවරයා දැනුවත් කරලා නැහැ, ලේකම් දැනුවත් කරලා නැහැ, ලිඛිත ලියුම් තුනක් ගණන් අරගෙන නැහැ. මේ කිසිම කටයුත්තක් කරන්නේ නැතුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එයාකැප් සමාගමත් එක්ක ගිවිසුම අත්සන් කරලා වාරික දෙකක් ගෙව්වට පස්සේ තමයි තමුන්නාන්සේට මේක දැනුවත් කරේ. තමුන්නාන්සේක පිළිගන්නවා.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න කීපයක් ඇහුවා එමතුමා. එකක් තමයි අරලියගහ මන්දිරයට ගෙනල්ලා බැන්න කියපු කතාව. මම ඒක සසඳන්නේ ගිය ආණ්ඩු කාලේ ඒ හිටපු ජනාධිපතිතුමාගේ කාලේ අරලියගහ මන්දිරයට ගෙනල්ලා මිනිසුන්ට තඩි බාපු ඇති තමයි අපි දන්නේ. ඔබතුමන්ලා බය වෙලා වෙවුල වෙවුල ගියේ. අපිට එහෙම කිසිම බයක් නැතුව අපේ අගමැතිතුමත් එක්ක ගිහිලා ඕන දෙයක් කතා කරන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඒ නිසා කිසිම බලපෑමක් මට නම් සිදු වුණේ නැහැ. ඒ නිසා මම ඒක පැහැදිලිව කියනවා. එතුමා ඉතාම කිසිම බලපෑමකින් තොරව තමයි කටයුතු කරේ. දෙවනුව මට කියන්න පුළුවන් මේක අවලංගු කරන්න නැතුව වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඔබ මේකේ කැබිනට් විෂය භාර ඇමතිවරයාට නිසි ගෞරවය නොදීමේ පූර්වාදර්ශය ආරම්භ වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ නිසා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ගුවන් යානා ටික ගන්නේ කැබිනට් එකේ අනුමැතිය නැතුව. එතකොට විෂයභාර ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා නොදැනුවත්ව තමයි එදා ගන්න. ඒ නිසා එක වරදක් වැරදි දෙකක් කරලා හරි කරන්න බෑ. ඒ නිසා මමත් කියන්නේ ඔව් ප්‍රශ්නයක් තිබුණා. ඒක විෂයභාර ඇමතිවරයා හැටියට මට ප්‍රමාණවත්ව දැනුවත් කරලා තිබුණේ නැහැ. ඒක ක්‍රමවේදය. ඒ නිසාම තමයි මම කැබිනට් පත්‍රිකාවක් දැම්මේ මගේ අයිතිය ආරක්ෂා කරන්න, මගේ අයිතිය සහතික කරන්න. නෑ, ඒක වැරදි. මොකද මම ඒක කියන්නම් 28 වෙනිදා 9 වෙනි මාසේ 2016 අපි විශේෂයෙන්ම මම ඊට කලින් මං කියන්නම් දිනය. මට සැප්ටැම්බර් මාසේ 7 වෙනිදා කැබිනට් කළමනා CCM එකට ආර්ථික කළමනාකරණ කමිටුවට දීර්ඝව මමම මා විසින් කරුණු පැහැදිලි කරා ඇයි මේක අවලංග කර යුතුයි කියලා. නමුත් මේක අවලංගු කිරීමේදී මම දිගටම කිව්වේ අපි උපරීමේ අපට රටට ඇති වෙන පාඩුව අවම කරන්න අපි ක්‍රම කීපයක් අනුගමනය කරමු. ඒ වෙලාවේදී ඊට පස්සේ දැනුවත් කරුවාට පස්සේ තමයි මේක ඊළඟට අවලංගු කරන්නට තීරණය කරන්නේ. ඊට පස්සේ ඔව්. නමුත් අවසානයේදී යම් යම් දේවල් ක්‍රියාත්මක කරනකොට ඇමතිවරයා හැටියට මා දැනුවත් වුණේ නැහැ.
හොඳයි බොහොම සුදු. ඔබතුමා පළවෙනි ප්‍රශ්නය, ඔබතුමා පිළිගත්ත විෂයභාර ඇමතිවරයා හැටියට මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් හැටියට මේ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කාරයෙක් වන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා හැටියටත් තමුන්නාංශයේ ආයතනයක් මේ වගේ ගණදෙනුවක් කිරීමේදී ඔබතුමා දැනුවත් නොකිරීම පිළිබඳව ඔබතුමා පිළිගත්තා. බොහොම ස්තුතියි. දෙවන ප්‍රශ්නය, ගරු ඇමතිතුමා, ඔබතුමා දන්නවා මේ කටයුත්ත සිද්ධ වුණේ, ඔබතුමා දන්නවා මගේ ළඟ තියෙනවා චරිත රත්වත්තේ මහතා විසින් යවන ලද ඊමේල් පණිවිඩය. එතුමාගේ බ්ලැක්බෙරි එකෙන් යවන. එතුමාගේ බ්ලැක්බෙරි එකෙන් යවන ඊමේල් පණිවිඩයක් තමන්ගේ සහෝදරයාට. කවුද සහෝදරයා? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියා රත්වත්ත මහත්තයා. අයියා යවනවා මල්ලිට ඊමේල් පණිවිඩයක් තමන්ගේ බ්ලැක්බෙරි එකෙන් හොනරබල් ප්‍රයිම් මිනිස්ටර් ගෙවන් ද ඉන්ස්ට්‍රක්ෂන්ස් ටු ගෝ හෙඩ්. ඔබතුමා පිළිගන්නවා එතකොට විෂයභාර ඇමතිවරයා ඉඳද්දි චරිත රත්වත්තේ තමයි තීරණය කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන්න කියලා තියද්දි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාව කිනිපක පැත්තකට දාලා චරිත රත්වත්තේ දත මේ ආණ්ඩුවේ තීරණ ගන්නෙ අයියයි මල්ලි දත මේක ගෙනියන්නේ. මම ඔබතුමාගෙන් අහනවා විෂයභාර ඇමතිවරයා, ඔබතුමා පිළිගන්නවද මේ කටයුතු සිද්ධ වුණාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කැබිනට් පත්‍රයට ඔබතුමාට දෙන නිර්දේශය මොකද්ද? එතුමා නිර්දේශයක් දානවා ඔබේ කැබිනට් පත්‍රිකාවට මින් ඉදිරියට සියලුම ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා විෂයභාර ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යුතුයි කියලා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කැබිනට් පේපර් එක ඔබතුමා දාන්න කියලා ජනාධිපතිවරයා කියනවා. අද වරාය කැබිනට් පේපර් එක දාන්නේ මලික් සමරවික්‍රම. අද ගල්ලංගොඩ කැබිනට් පත්‍රිකාව දාන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ශ්‍රී ලංකන් කැබිනට් පේපර් එක දාන්නේ වෙන කවුරුත්. මොකක්ද ඇමතිතුමා මේ වෙලා තියෙන්නේ? ඇයි තමුන්නාන්සලා විශේෂ බාර ඇමතිතුරු වෙලා ඉන්නේ? තමුන්නාන්සලාගේ ඇමතිකම මොකටද? තමුන්නාන්සලා ඇමතිතුරු වෙලා හැටියට ඉඳද්දි ඔබතුමා පොඩ්ඩක් දෙන්නකො මට කියන්න. මේක රටේ බරපතල ප්‍රශ්නයක්. තමුන්නාන්සලා ප්‍රශ්නයක් නෙවෙන්න පුළුවන්. මේක රටේ ප්‍රශ්නයක්. ඒ නිසා කරු ඇමතිතුමා,
මම කියන්නේ පිළිතුරු දෙන්න අවස්ථාව දුන්නේ
නැහැ. පිළිතුරු දෙන්න ප්‍රශ්න කියන්නේ බයි ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ප්‍රශ්න අහන්න දෙන්නකො තමුන්නාන්සේ. තමුන්නාන්සේ පණිනව දෙන්න මට අහන්න දෙන්න මෙතනලා.
කලබල වෙන්න
එපා. කලබල වෙන්න දෙන්න තමුන්නාන්සේ තමයි කලබල කරන්නේ.
පොඩ්ඩක් කලබල වෙන්න
එපා. කලබල වීමක් නැහැ. තමුන්නාන්සේ තමයි කලබල කරන්නේ. පොඩ්ඩක් ඉන්නකො. ප්‍රශ්නේ මේක මගේ වෙලාව.
දීගවරයා.
ඒ නිසා ගරු ඇමතිතුමා, ඒ නිසා ඔබතුමා මේක ඊටාම කනගාටුදායක පූර්වාදර්ශයක්. විශේෂභාර ඇමතිවරයෙක් ඉඳද්දි විශේෂභාර ඇමතිවරයා පැත්තකට දාලා අරලිගහ මන්ත්‍රී කැබිනට් පත්‍රිකා හදනවා. අරලිගහ මන්ත්‍රී කැබිනට් පත්‍රිකා හදලා අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකතුමාගේ බ්ලැක්බෙරි එකේ මේල් ලැබලා තීන්දු ගන්නවා. මේ මොකක්ද ඇමතිතුමා මේ තමුන්නාන්සේ ඔබතුමා පිළිගත්තා ඔබතුමා නොදැනුවත්ව මේ ගණදෙනුව සිද්ධ කරයි කියලා. මං අහන්නේ පැහැදිලිවම මේක නීතියට පටහැනිව මේකේ හොරකම ගැන අපි වෙනම කියන්න. මේකේ මුදල් ඇමතිවරයෙක්ගේ අර සුදු මහත උපදේශකතුමා එහෙ ගිහිල්ලා නෙගෝෂিয়েට් කරලා ඒ ගණදෙනු ගැන මං ඔබතුමාට නෑ ඒවා මම වෙනම ඔබතුමාට කියන්න දෙනවා. මම ඔබතුමාට මේකේ ඔබතුමාට දශමික දොසක් කියන්නේ නෑ. ඔබතුමා ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමාට චරිත සාධිකයක් ලියලා දෙන්න පුළුවන්. ඔබතුමා කර ගැටලුවක් නැහැ. හැබැයි ඔබතුමා අපහස්තාවයටපත් කරලා විශේෂභාර ඇමතිවරයා හැටියට තමුසාන්තේ තමුන්නාංශ සතභාගකට ගණන් ගන්නේ නැතුව කැබිනට් මණ්ඩලයෙන් නොමගේවලා කැබිනට් මණ්ඩලයෙන් නොගේවලා මේක චරිත රත්වත්තගේ බ්ලැක්බෙරි එකෙන් එවපු ඊමේල් එකට කරපු ගණදෙනුවක්. මේක දූෂිත ගණදෙනුවක් කියලා ඔබතුමා පිළිගන්නවා.
කතානායකතුමනි, ප්‍රථමයෙන්ම මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අයිතිය රජයට තියෙන්නේ. එහෙමනම් මුදල් අමාත්‍යංශයට ඒ ගෝල්ඩන් ෂා එකේ අයිතිය සහ හිමිකාරීත්වය තියෙනවා. ඒ අනුව චරිතරත්වත්තේ මහතාගේ ඊමේල් එකකට හරි SMS එකකට හරි මේක අවලංගු කිරීමට කරපු දෙයක් නෙවෙයි කියන එක මම පැහැදිලිව මේ සභාවේ කියන්න ඕනේ. මේක CCM එකට පළමුවෙන්ම ඉදිරිපත් කරේ සැප්තැම්බර් මාසේ මා විසින්ම මගේ අමාත්‍යංශ විසින්ම 7 වෙනිදා 9 වෙනි මාසේ. ඊට පසුව සැප්තැම්බර් මාසේ 28 වෙනිදා CCM සාකච්ඡාවේදී මුදල් අමාත්‍යංශය සහ එයාකැප් සමාගම අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සම්බන්ධ වෙලා සාකච්ඡාවක් කරන්න කියලා අවලංගු කිරීමට යන ගාස්තුව තීරණය කරන්න කියලා උපදෙස් දුන්නා. ඒ අනුව එහෙන් නිර්දේශයක් ලබා ගත්තට පසුව තමයි 7 වෙනිදා 10 වෙනි මාසේ CCM එකේ අනුමැතිය ලබාගෙන 18 වෙනිදා 10 වෙනි මාසේ කැබිනට් එක එකඟතාවය ලබා දෙන්නේ අනුමැතිය ලබා දෙන්නේ. ඒ නිසා ඒ SMS එක යවන්නේ එතන සාකච්ඡා වුණ පණිවිඩයක් චරිතරත්වත්තේ මහතා උපදේශක හැටියට ඒ පණිවිඩය ලබා දෙන එක විතරයි. නමුත් ඒ SMS පණිවිඩය හරහා හෝ ඊමේල් එක හරහා මේක ක්‍රියාත්මක වුණේ නැහැ. දෙවනු එක අමාත්‍යංශය මම රේඛීය අමාත්‍යංශය වුණාට මුදල් අමාත්‍යංශයට කොටස් තියෙනවා. මට අයිති බැංකු ඒ වගේම රාජ්‍ය ආයතනවල ඒ මුදල් අමාත්‍යංශයට අයිතියක් තියෙනවා භාණ්ඩාගාරය හැටියට ඒවට සම්බන්ධ වෙන්න. ඒ නිසා සමහර කැබිනට් පත්‍රිකා හෝ සමහර තීරණ මුදල් අමාත්‍යංශය එකතු වෙලයි කතා කරන්නේ. මෙතුමා විශේෂයෙන්ම පැන නගපු කාරණාව නිසා මේ හොරකමක් කියලා එතුමා කියපු නිසා මං හිතන්නේ මගේ යුතුකමක් තියෙනවා ඒකටත් උත්තරයක් දෙන්න. එකක් තමයි මේ ගුවන් යානා 4 කල්බදු ක්‍රමය යටතේ අත්සන් කිරීමේදී හොරකමක් සිදු වෙලා තියෙන බව පෙනී යනවා ගරු කතානායකතුමනි. ඒකත් මම මේ සභාවට කියන්න ඕනේ. මොකද ඩොලර් එක ගුවන් යානාවකට මාසයකට එකඟ වෙලා තියෙන ගාන ඩොලර් මිලියන 1.4යි. නමුත් පවතින මිල ඩොලර් 9,50,000යි. ඒ කියන්නේ ඩොලර් මිලියන 4,50,000ක් වැඩි මාසයකට ගෙවන ගාන. එතකොට ඒවා ගණන් හදලා බලනකොට ඒවා කොටේෂන් තියෙනවා. කොටේෂන් මම දෙනවා. මං මේක ටේබල් කරන්න. නෑ මං ටේබල් කරන්න. ඔබතුමාට දැන් දෙන්න ඕනේ. මං ටේබල් කරන්න.
ඔබතුමා පිළිතුරු දෙන්න මිත්තමා.
ඒතකොට මේවා ගුවන් යානා
මං දෙන්න මට ප්‍රශ්න අහන්න ආයතනය තියෙනවා. ඔබතුමාට පිළිතුරු දෙන්න ආයතනය තියෙනවා.
ගුවන් යානා තුනක් මෙතන තුනක් එකතු කරුවම මාස 12ක් අවුරුදු 12කට ඩොලර් මිලියන 644ක පාඩුවක් සිදු වෙනවා. දරු කතානායකතුමනි ඩොලර් මිලියන 9,50,000යි ඩොලර් මිලියන 1.4යි අතර වෙනස ඩොලර් 4,50,000යි. ඒක මාස 12කට අවුරුදු 12ක් ගුවන් යානා තුනක් වැඩි කරුවම රටට ඇතිවෙන පාඩුව රුපියල් බිලියන 32යි. ඒ රුපියල් බිලියන 32 ඒ පාඩුව විඳිනවද? එතන ඒ කොමිෂන් එකක්. ඒ කොමිෂන් එක තමයි ඔතන ප්‍රමාණවත් ගානට වැඩියෙන් අත්සන් කරලා තියෙන්නේ. ඒ නිසා මේක අපි අයින් කරා. එතකොට අපි ඩොලර් බිලියන 13කට තමයි මේක කැන්සල් කරන්නේ. ඒතර ඊට වඩා ලාභයක් අපි රටට ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔපරේෂනල් ලොස් එක A350 ගුවන් යානා කියන්නේ දුර ගමන් පැය 20ක් විතර යන්න පුළුවන් ගුවන් යානා. අපි උපරිම යන්නේ පැය 12යි. මේවා කිසිම පිළිවෙලක් නැතුව එදා ඒ කල්බදු ක්‍රමයට මෙයලා ගන්නෙ කොස්සට ගන්නවා වගේ, ත්‍රිවිල් ගන්නවා වගේ. මේ මදිවට ගරු කතානායකතුමනි, තව ගුවන් යානා 4ක් තියෙනවා A350-900. එයා බස් එකෙන් ගන්න. මේක තවම කැන්සල් කරලා නැහැ. මේක කතා කරලා තියෙන්නේ පෞගිය ආණ්ඩුවේ ඩොලර් මිලියන 200ක් එක ගුවන් යානාවක්. ගුවන් යානා 4කට ඩොලර් මිලියන 800ක් ගෙවන්න ඕනේ. අද ඩොලර් මිලියන 120කට ගන්න පුළුවන් එකක්. එතකොට මේවා හොරකම් වංචා නෙවෙයිද? එතකොට මේවා අවලංගු කරන්න යනකොට මේක ප්‍රශ්න කරනවා විපක්ෂයෙන්. මං කියන්නේ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නමුත් මේක තමයි ඇත්ත తත්වය. මේවා වැරදි වැඩ කෙරුවා. ඒ නිසා කොයි පැත්තෙන් වැරදි වැඩ කෙරුවත් ඒ වෙනුවෙන් අපි කතා කරන්න ඉන්නවා කතානායකතුමනි.
හොඳයි, තුන්වෙනි ප්‍රශ්නේ අහන්න ගරු මන්ත්‍රීතුමා.
මගේ තුන්වෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි, ගරු ඇමතුමා, මම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා මිලදී ගැනීමේදී අපේ ආණ්ඩුව කාලේ දූෂණයක් සිද්ධ වුණා නම් ඒවා හොයලා බලන්න. හැබැයි අපිට ඔබතුමා මෙතන කිව්වට පිළිගන්න බෑ. මේ ආණ්ඩුව බලයටපත් වෙලා අවුරුදු 2ක් වෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා හොරකම පිළිබඳ කමිනියක් කරි හිරේ දාලා නැහැ. ඒ නිසා ඔබතුමාට කොළ වලින් කියන්න පුළුවන්. දෙවෙනි එක ඔබතුමා කියනවා ගුවන් යානාවක වටිනාකම US$945 කියලා. ගරු ඇමතුමා, ඔබතුමා බලන්න Emirates website එකට යන්න. Emirates website එකේ ඒගොල්ලෝ ගන්නවා ගුවන් යානා 100ක් A330. Emirates airline එක. ඔබතුමා කියලා බලන්න කටා එක 72ක් මිලදී ගන්නවා. ඒගොල්ලන්ට වැටෙන්නේ කීයද කියලා අහන්න ඔබතුමා. ඔබතුමා බලන්න ඒගොල්ලන්, ඔබතුමා ඔය දීලා තියෙන එක සම්පූර්ණ බොරුවක්. මම පිළිගන්නේ නැහැ. ඔබතුමා පුළුවන් නම් සභාගත කරන්න. Emirates ලාට දීලා තියෙන 1.28. ඒ ලොකු එකක්. අපි ගන්න ඇමතිතුමා 3ක්. ගුවන් යාන 100ක් ගන්නකොටයි 3ක් ගන්නකොටයි මිලේ වෙනසක් තියෙනවා. හැබැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යාන මිලදී ගැනීමේ හොරකමක් වෙලා තියෙනවා නම් යන්න අපිත් අතර ඉන්නවා හොයලා බලන්න. හැබැයි ඔබතුමාගේ කියන තර්කය පිළිගන්නේ නැහැ. රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ. අද වෙනකන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් කිසි පුද්ගලෙක් අත්අඩංගුවට අරගෙන අවුරුදු දෙකක් යනකම් ඔය තර්කය මම පිළිගන්නේ නැහැ. ඊළඟ එක ඔබතුමා කිව්වා මේ ඇමතිවරුන්ගේ විශේෂ සම්බන්ධයෙන් තව තව ඇමතිවරු. එහෙනම් දැන් ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාව දාලා තින්නේ බොරුවක් නේ? දැන් ජනාධිපතිතුමා කියනෝනේ කැබිනට් පේපර් එකක් දාලා විශේෂ බාර ඇමතිවරයා. එහෙනම් ජනාධිපතිවරයා දන්නේ නැතුව තමයි එතුමා මේ විශේෂ ගැන දන්නේ. එහෙනම් එතුමා මේක නොදැනුවත්වම තමයි ජනාධිපතිතුමා මේ කැබිනට් පේපර් එක එතුමා ඔබතුමාට නිර්දේශය දීලා තින්නේ. ඒක දෙවෙනි එක. ඊළඟට ගරු ඇමතිතුමා මේ ඔබතුමා අවසානයේ කිව්ව චරිතරත්වත්ත මහත්තයාගේ ඊමේල් එකට නෙමෙයි මේක උනේ කියලා. ඔබතුමා
Order, please, Garu Sagarat Namaitu.
The standing orders 29.2 says a question must not be made the pretext for a debate. This is going on and on. There's a debate taking place.
No, that's why the question to clarify.
No, these are not questions. And questions must be brief, and supplementary questions must relate to the same subject.
Yeah.
And that's why the standing order.
කෙටියෙන් ප්‍රශ්න අහන්න ගරු මන්ත්‍රීතුමා කෙටියෙන් ප්‍රශ්න අහන්න ඔබතුමාට කම තරහා යනවා නමුත් ඒක කෙටියෙන් කරන්න
දැන් වැඩ බලන අගමැතිතුමා
අද
හරියට නෑ ප්‍රශ්න තමයි වැඩ බලන අගමැතිතුමා අද ප්‍රශ්න ඇහුවේ
කෙටිය ප්‍රශ්න
අගමැතිතුමා නැති නිසා වැඩ බලන අගමැතිතුමා ප්‍රශ්න ඇහුවා අර කිං කිං කියනකොට මොකද්ද කියන එකනට තරහා යනවා වගේ තමයි ප්‍රශ්නයක් නෑ ගරු ඇමතිතුමා මම ඔබතුමාගෙන් නැවත අහන්නේ ද ඔබතුමාට තේරෙනව නේද කොමිස් ගහපු කට්ටිය නැගිටලා කතා කරනවා ඒ අය බේරන්න කතා කරන්නේ ඔබතුමාට පේනොත් කබීර් රෂීම් හොඳයි බෝතලේ වතුර දීලා බොන්න පුළුවන් ප්‍රශ්නයක්
නැහැ
අහනවා මේ අහනවා
අවස්ථාව දුන්න ඔබතුමාට තරහ යනවා මම
කරන්නේ නෑ තරහ යන තාම තරහ ගියේ නැහැ කතා නැහැ තාම තරහ ගියේ නැහැ තාම නැහැ තව ටිකින් තරහ යනවා තාම
නැහැ
ගරු ඇමතිතුමා ඔබතුමා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිතුමා දෙසැම්බර් මාසයේ එවපු ලියුම ඔබතුමා ගාව තියෙනවා ඔබතුමාගේ ලේකම්තුමාට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා මේ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ ඔබතුමාගේ ලේකම්වරයාට ලියුමක් කියනවා ඒ ලියුමේ තුමා සඳහන් කරනවා ලේකම්වරයා ඇමතිවරයා දැනුවත් නොකර මේ ගිවිසුම අත්සන් කරේ ඇයි කියලා එතුමා පැහැදිලිව සඳහන් කරනවා අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ මහසා විසින් අහුවල් දින දරන ලද එපු ලියවිය නිසා තමයි මේ ගිවිසුම අපි අත්සන් කරේ කියලා ඒ නිසා ගරු ඇමතිතුමා පිළිගන්න කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි චරිත රත්වත්ත මහත්තයා මල්ලිට යවපු ඊමේල් එක නිසා තමයි මේ කටයුතු සිද්ධ වුනේ එතන මගේ ඉවර නැහැ පොඩ්ඩක් ඉන්න ඔබතුමා මොකද ඔච්චර කලබල ඒ නිසා ගරු ඇමතිතුමා මේකේ අපි ඉතාම ගෞරවයෙන් අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පූර්වාදර්ශයේ ගරු ඇමතිතුමා මේ පූර්වාදර්ශය කරන්න දෙන්න එපා විශේෂ බාර ඇමතිවරයෙක් ඉන්නකොට ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයට කියලා තියෙනවා විශේෂ බාර මේ පොළොන්නරුවේ ගහ උඩින් ඉඳපෙකන පොඩ ඉඳගන්නකෝ පොඩ ඉඳගන්නකෝ ඒ නිසා ගරු ඇමතිතුමා මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා පැහැදිලිවම මේ ගිවිසුම අවලංගු කිරීම සියල්ල කැබිනට් මණ්ඩලයේ නොයැගීමක් නීතිපතිගේ විමසලා නැ චරිත රත්නත්තේ මහත්තයාගේ ඊමේල් එකට මේක අත්සන් කරේ මේක අති දුස්
එච්චරයි ගරු ඇමතිතුමා පිළිතුරු දෙන්න
අර පිළිතුරු කතානායකතුමනි මගේ මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාට වැඩිපුර වෙලාවක් ප්‍රශ්නය දීර්ඝව අහන්න දීපු එක පිළිබඳව මගේ ස්තුතිය පුද කරනවා ඒ නිසා එතුමාම ඇඟේ මඩ ගහගත්තා මොකද මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වලදාන තැනට ගෙනාවේ එතුමන්ලා හිටපු කැබිනට් එකේ කටාර ඉන්නවත් අයිතියක් තිබුණේ නැහැ එයාලා කැබිනට් එකේ අයිතිය ගැන කතා කරනවා අපට අපේ ක්‍රමවේදයක් තියෙනවා ආර්ථික කළමනාකරණ කමිටුවේ පොදුවේ ඒ විෂයභාර රේඛිය අමාත්‍යවරයා සහ ඒ විෂයට අදාළ අනිත් අමාත්‍යවරුත් සමග සාකච්ඡා කරලා කැබිනට් පත්‍රිකාවක් සමහර විට සමහර කැබිනට් පත්‍රිකා අග්‍රාමාත්‍යතුමා එතන නිර්දේශ කරලා එතුමා හරහා ඒවා ඉදිරිපත් කරනවා රේඛිය අමාත්‍යංශත් එක්ක සම්බන්ධ වෙලා ඒ විදිහට ගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබුණා රේඛිය අමාත්‍යංශයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර යුතුයි කියලා ඒ අනුව තමයි මම මගේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ මෙහි මේකේ අවලංගු කිරීම පිළිබඳව කිසිම තර්කයක් නැහැ නෑ මං එහෙම පිළිගන්නේ නෑ මං මගේ ඇමතිගමේ ඕන තරම් වැඩ තියෙනවා ගරු කතානායකතුමනි මම කියන්න කැමති මම මේකට සාධාරණ කරන්නේ ඔවුන්ට දෙදස් අටේ එමිරේත් සමාගම මේ ආයතනය නදත්තු කරනකොට රුපියල් බිලියන හතරක ලාභයක් පෙන්නපු ආයතනය අවුරුද්දක් කැටුල රුපියල් බිලියන නමයකට පාඩුවක් බවට පරිවර්තනය කරේ. ඒ කාලේ තිබුණු කැබිනට් මණ්ඩලයත් සතුවයි. ඒ වගේම 2014 වෙනකොට මං කියන්න මට කියන්න ඉතින් කියන්න දෙන්නකො. දෙදස් දාහතර වසර වෙනකොට එම ආයතනයේ පාඩුව ඩොලර් රුපියල් බිලියන 32යි. ගරු කතානායකතුමනි, රුපියල් බිලියන 32යි. එතකොට අපි 2015 එක වසරක් ඇතුළ ඒ පාඩුව 2016 වෙනකොට රුපියල් බිලියන 16කට පාඩුව අවම කරනවා. 150කින් පාඩුව අඩු කරනවා. අපි දැන් මේ වසර තුළ ඒක ආදායමක් උපයන තත්ත්වයට පරිවර්තනය කිරීම සඳහා කටයුතු කරන අපිට අපට තෙල් මිල අඩුනේ 2014 ඉඳලා. ඔබතුමන්ලගේ කාලේ ඉඳලා තෙල් මිල අඩුනේ. ඉතින් ඒ කාල පරිච්ඡේදය තුළ මේකට සිදුවෙච්ච හොරකම් වංචා දූෂණ මේ කොමිස් හැම එකක්ම මේ ගුවන් යාන 8ක් A350 900 කියන ගුවන් යාන 8ක් කිසිම තේරුමක් නැතුව කොහෙදෝ එළියේ පාරේ ඉඳගෙන ගරු කතානායකතුමනි මේවා තෝරනවා, මේවා මිලදී ගන්න. මේක වෙළඳපොළ තියෙන මිලට වඩා දෙගුණයකින් වැඩි. මේවා වල ඩොලර් මිලියන ගානක කොමිස් ගහලා තියෙනවා. දැන් අපට සිද්ධ වෙලා තියෙන මේ පවු ටික අපට ගෙවන්න. ඒ නිසාම තමයි අද මේ ගුවන් යානාව මේ සමාගම ආපහු හරවන්නට තියෙන අභියෝගයේ තියෙන්නේ සහ රටේ ණය බර වැඩි වෙලා තියෙන්නේ මේ වගේ අක්‍රමිකතා නිසා. ඒ නිසා මේක හරියට පිළිවෙල කරන්නට අපි කටයුතු කරනවා. එම ආයතනය අපේ අමාත්‍යංශ යටතේ උපදෙස් මත වැඩ කිරීම සඳහා අපි දැන් කටයුතු කරගෙන යනවා කියන එකත් මේ සභාවට මම කියන්න කැමතියි.
ගරු දල සලාපරම් මැතිතුමා ප්‍රවාහනා සිවල්ගුවන්ට මැතිතුමාගේ ඇතුළත
මානව කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ප්‍රවාහනා සිවල්ගුවන් සේවා අමාත්‍යතුමා මාස 6ක් කල් ඉල්ලනවා.
ගරු බන්දුල ගුණවාදන මැතිතුමා
මම
කුෂිකර්ම මා ගරු කුෂිකර්ම මැතිතුමා ඇතුළත ගරු බුද්ධික පතිරණ මැතිතුමා ගරු අග්‍රාමාත්‍ය ජාතික ප්‍රතිපත්ති ආධිකාරී මැතිතුමා ඇසීමට
මම ප්‍රශ්නේ අහනවා සර්. පොයින්ට් රිපෝට් මම
ගන්නවා සති දෙකක්.
ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, උසස් අධ්‍යාපන මහාමාර්ග මැතිතුමා ඇසීමට ගරු බන්දුන ගුණවාදන මැතිතුමා, ගරු අගමැතිතුමා ජාති ප්‍රතිපත්ති ආධිකාරී මැතිතුමා
මාස එකහමාරක් කල් ඉල්ලනවා.
දෙවෙනි වටයේ අංක 1 ගරු බුද්ධික පතිරණ මැතිතුමා ප්‍රශ්න අහනවාද? ප්‍රශ්නේ
කතානායකතුමනේ ප්‍රශ්න අසනවා.
හොඳයි. ගරු බිමල් රත්නායක මැතිතුමා, කුෂිකර්ම මැතිතුමාගේ ඇසීමට කුෂිකර්ම මැතිතුමා
සභාගත කරනවා.
ගරු උදේ ප්‍රමාද් ගම්පිල මැතිතුමා, ගරු මුදල් මැතිතුමාගේ ඇසීමට
සභාගත කරනවා කතාව.
ගරු අලි සයිර් මවුලන මැතිතුමා, අධ්‍යාපන මැතිතුමා ඇසීමට
අයාස්.
ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ප්‍රවාහන සිවිල් ගුවන් සේවා මැතිතුමා ඇසීමට ගරු එතනයි 12 ගරු බුද්ධික පතිරණ මැතිතුමා
මොනි ප්‍රශ්නේ අසනවා.
අග්‍රාමාත්‍යතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මහත්තුමා, අග්‍රාමාත්‍යතුමා ඇසීමට
ගරු කතානායකතුමනි සභාගත කරනවා.
ගරු ඉවරයි. ඊළඟට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23 යටතේ ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
நன்றி ගෞරව සභානායකර අවர்களே. நோரேலியா மாவட்டத்தில் அக்கரபத்தளை பகுதியைச் சேர்ந்த டொரிங்டன் தோட்டத்துக்குரிய கல்மதுரை பிரிவின் ஆறாம் இலக்க தோட்ட குடியிருப்பை சார்ந்த ஒரு குடியிருப்பானது அண்மை கால மழை காரணமாக தாழ்ந்து போயுள்ள நிலையில் அங்கு குடியிருந்து வருகின்ற 22 குடும்பங்களைச் சேர்ந்த சுமார் 95 பேரினது நிலை மிகவும் ஆபத்தான நிலைக்கு தள்ளப்பட்டுள்ளதாக தெரிய வருகின்றது. 1926 ஆண்டு காலப்பகுதியில் நிர்மாணிக்கப்பட்டுள்ள இந்த குடியிருப்பு வீடுகளில் கடந்த காலங்களில் புனரமைப்பு பணிகள் எதுவும் இடம்பெறாத நிலையில் இங்குள்ள சுமார் 10 மேற்பட்ட வீடுகளில் பாரிய வெடிப்புகள் காணப்படுவதாகவும் இதனாலும் மக்கள் பாரிய அச்ச நிலையிலே இரவு வேலைகளை கழித்து வருவதாகவும் தெரிவிக்கின்றனர். மழைநீர் மற்றும் நீர் கசிவுகள் காரணமாக இக்குடியிருப்பு பகுதி தாழ்ந்துள்ளதாகவும் தெரிய வருகின்ற நிலையில் பாரிய ஆபத்துகள் ஏற்படுவதற்கு முன்பாக இம்மக்களது குடியிருப்பு தொடர்பில் உரிய நடவடிக்கை எடுக்கப்பட வேண்டியுள்ளது. மேற்படி குடியிருப்பு தொடர்பில் உரிய அவதானம் செலுத்தி அம்மக்களது நலன் கருதி அம்மக்களுக்கு நியாயமான தீர்வினை பெற்றுக் கொடுக்க வேண்டிய நடவடிக்கை எடுக்க முடியுமா?
அரு கதாநாயகத்துமணி டக்ளஸ் தேவானந்த மெதிதுமாகி 23-2 பிரஸ்னேட்ட பிரித்துரு சபீயுத்துவ திபென்னே கந்துராட்ட நவகம்மான அட்டித்தல பாசுகங்கா பிரஜாசங்வர்தன மெதிதுமா எத்துமா லபன 23-2 மீட்ட பிரித்துரு லபாதீமட சூதானம்.
அமாத்தியான்ச நிவேதன கரு சசாபாத்மன மகாமார்க அமாத்திய கரு லக்ஷ்மன் கிரியால மெத்துமா
I'll be moving it down, sir. I will be raising it today.
Sorry? You're not moving, yeah.
Yes. Sir, I had to answer a 23-2 question raised by Honorable Douglas Devananda yesterday.
Yeah.
I'll give the answer.
Yeah, please.
Pirithura Marga Sangodhan Adhikari Tat, Kittangi Thambodhi Avata Pradeshe, Mema Marga Meter Hattapak, Digin Yutu Adala Palam Dekka, Idhikirimata Hakiyava Atiyatara Esandha Dalavashen Million 500ක්. පබන වැය වෙතයි ගණන් බලා ඇත. තවද මේ පාලම ඉදි කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා 2017 වර්ෂයේ ප්‍රතිපාදන වෙන්වී නොමැති බැවින් එය මධ්‍යකාලීන හා මාර්ග සංවර්ධන සැලසුමට ඇතුළත් කර ඉදිරි වර්ෂවල ඉදි කිරීමට සැලසුම් කර ඇත. We have included in our design for next year.
ගරු බන්ධනාගාර ප්‍රතිස්ථාන පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හින්දු ආගමේ කටයුතු ඇමෙත්තුමා Douglas Honorable Minister
is Honorable Douglas's question
you have a ministerial statement
I don't think I have one sorry sir I was not aware of that
sorry yeah we can move it on the next day thank you ප්‍රධාන කටයුතු ආරම්භ පනත් කෙටුපත් පින දැනුම් ගැනීම ගරු අධිකරණ අමාත්‍යතුමා ගරු අධිකරණ අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමි
සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත්කි
දෙවන වර කීම කවදාද
මොරෝ
යෝජනා පිළිබඳව
මම අවසන්දලේ මම ඉවරද යෝජනා පිළිබඳ දෙවන මැරි කීමයි පාර්ලිමේන්තුවේ සභානායකතුමා දෙවන යෝජනාව
අයි මොස
සභාවේගද
අයි
තුන සභානායක කරු සභානායකතුමා
අයි මොස
සභාවේගද
අයි
එඩ්වඩ් ගුණසේකර මැතිතුමා
කරු කථානායකතුමනි ශ්‍රී ලංකා වරලත් නැවුතරුවන් කරුවන්ගේ ආයතනය සංස්කෘත කිරීම කෙටුම්පත මම ඉදිරිපත් කරමි
යෝජනාව ස්ථිර කළ යුතුයි.
අර කථානායකතුමනි එඩ්වඩ් ගුණසේකර කරු මන්තුමා ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර කරනු.
පහ කරු ආනන්ද අලුත්ගමුවේ මැතිතුමා. right. ගෞරව චමල් රාජපක්ෂ මැතිතුමා.
ගරු කථානායකතුමනි පසුගිය දින දෙකේදී සිදු වූ සිදුවීම් පිළිබඳව මේ සභාව තුළ අපි තාමත්ම කනගාටු වෙනවා. ඒ වගේම අද මේ විපක්ෂය බැලුවොත් විපක්ෂය වැඩිපුර නියෝජනය කරන කණ්ඩායම මම හිතන්නේ මේ අනිත් විපක්ෂ නිල වශයෙන් පිළිගත් කණ්ඩායමට වඩා වැඩි. ඒ අයට අද ප්‍රශ්නයක් තියෙනවා. මමත් මේ කණ්ඩායමේ කෙනෙක්. නමුත් මගේ යුතුකමක් තියෙනවා මේ සඳහා මැදිහත් වෙලා සාධාරණ තීන්දුවක් ලබා ගැනීම සඳහා. ඒ නිසා ඔබගේ කටයුතු සාධාරණව කරගෙන යාමට අවස්ථාව සැලසීම අපි හැම කෙනෙකුගේම මන්ත්‍රීවරයෙකුගේම වගකීමක්. ඒ නිසා මම ඔබතුමාට කරුණාවෙන් ඉල්ලා හිටිනවා. දැන් මේ කණ්ඩායමේ පක්ෂ කිහිපයක් තියෙනවා. පක්ෂ කිහිපයක් නියෝජනය කරනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවත් සමග කටයුතු කිරීමට එකඟ වූවත් අපේ කණ්ඩායමේ ඉන්න අනිකුත් පක්ෂ ඒ සඳහා කැමැත්තක් ලබා දීලා නැහැ. ඒ අය අපේ පක්ෂයේ මැතිවරණය තරඟ කරත් ඒ අයගේ ස්වාධීනව එයාලාගේ ප්‍රතිපත්ති දර්ශන දැක්මක් තියෙනවා. ඉතින් මේ සභාවේ ඒ අයගේ මතය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සලසා දීම මම හිතන්නේ ඔබතුමාගේත් මේ සභාවේත් යුතුකමක්. එහෙම වුණොත් අපට මේ සභාව නිගටම ඔබතුමාට ඉතා පහසුවෙන් මෙහෙවන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ හැමදාම මේ සභාවේ මූලික වැඩ කටයුතු ආණ්ඩුවේ ප්‍රධාන කටයුතු අපි සියලු දේම වගකීමක් තියෙනවා අපට ඒවට මැදිහත් වෙන කතා කරන්න. ඒ කාලය අපත යනවා. ඒ වගේම මේ මැදිහත් වීම තුළින් අපි සමාජයට රටට දෙන ආදර්ශයක් හොඳ දෙයක් නෙවෙයි කියලා මගේ විශ්වාසය. සමාජය ඉතා කරුණාවෙන් ඉල්ලනවා මේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අනිකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන. අපේ මහල්ලේ කම්තුමා අත්සන් කළ තියෙනවා එක්සත් ජාතික පක්ෂයත් සමග සහයෝගයෙන් වැඩ කරනවා කිය. නමුත් මේ කණ්ඩායමේ මැතිවරණයට තරංකරු අනිත් පක්ෂවල කිසි කෙනෙක් අත්සන් කළ නැහැ. ඒ අයගේ මං හිතන්නේ අදහස් විමසලත් නැහැ. ඒ නිසා ඔබතුමා මේ ගැන අවධානය යොමු කළා. ඒ අයටත් රටේ තිබෙන මතුවෙන විවිධ ප්‍රශ්න පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න යම්කිසි සීමිත කාලයක් වෙන් කරලා දෙන නිසා ඉතා ඕනෑකමින් ඉල්ලා
සිටිනවා. මේ ගරු චමල් රාජපක්ෂ මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙන මේ අවස්ථාවේදී මේ මම පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්න මම දෙයක් පස්සෙ පුළුවන්. ඔව් ඒ අනුව ඔබතුමා කියපුවාදී මමත් සෑම විටම මේ සභාව ගැබ්බේ තුල සෑම දිනකටම සාදාන අවස්ථාව ලබාගන්නේ කැපවෙච්චිනේ අපි විපක්ෂයේ ඉන්නකොට අපි පීඩා විඳිය. ඒ නිසා මම බොහෝ අවස්ථාවල මේ ගැන ප්‍රයා කරලා තියෙනවා. නමුත් තමුන්නාන්සේලා සන්දානයේ කොටසක් වශයෙන් සන්දානයේ සමගත් මේ යන්නේ අතිකරු ජනාධිපතිතුමා සමග සන්දානයේ සමගත් මේ ගැන සාකච්ඡා කළා. ඉතින් ඒ නිසා පෞද්ගලික වශයෙන් ඒ අනුව තමයි අපි මුල් වීමෙන් කතා කරලා පාර්ලිමේන්තුවේ තුල කතා කරලා නායකයන් තම කතා කරලා ඒ කණ්ඩායම නියෝජනය කිරීමට ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට අවස්ථාව ලබා දුන්නේ සියලු දෙනා වෙනුවෙන්. ඒ වගේම පාර්ලිමේන්තුවේ තුල කාලය වෙන් කිරීමේදී සන්ධානයේ ලැබෙන කාලයෙන් 55% කාලයක් මම එම කණ්ඩායමට ලබා දීමට සැලසු කටයුතු සලස්වලා තියෙනවා. දිනපතා මම ඒක බලනවා. මොකද දෙන්නේ සමහර අවස්ථාවල තියෙනවා මට පක්ෂයේ ඇතුළේ තියෙන ප්‍රශ්න විඳීමේ අවස්ථාවක් නැහැ. නමුත් ගරු මන්ත්‍රීතුමාලාගේ ප්‍රශ්න තියෙනවා ඒක විඳින්න පුළුවන්. නමුත් සමහර කරුණු තියෙනවා සන්ධානයේ තුල විඳාගැටු ප්‍රශ්න. දැන් ගිය සැදී මේ ප්‍රශ්නය ඇවිත් අවස්ථාවේදී සන්ධානයේ මත මට ඉදිරිපත් කළා. ඉතින් ඒ නිසා ඒකන්නේ අරත්ත මම ඉතා පොරොන්දු වුණා ගරු විමල් විරෝධ මැතිතුමාට එතුමාගේ ප්‍රශ්න ගැන අවස්ථාවක් දෙනවා කියලා මම අද එතුමාටත් දෙනවා. තපස්සු දිනා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන කටයුතු කරන්න පුළුවන්. මේ සභාව ගෞරවයෙන් කටයුතු කරන්න නම් වඩා හොඳයි තමයි යෝජනාව. බාධා නැහැ. ගරු දර්ශන ප්‍රතිමතුමා.
ගරු කථානායකතුමනි අපේ හිටපු කථානායකතුමා මතුකර කාරණේටම අදාළව සහ ඔබතුමාගේ පැහැදිලි කිරීමට අදාළව ඔබතුමා මම හිතන්නේ يعني හිතාමතා කරපු දෙයක් නෙමෙයි. පටලවිල්ලක් වුණා 55% කාලය සන්ධානට වෙන් කළ තිනවායි කියලා ගරු කතානායක. ඒක වැරදි.
අඩුම ගන්නෙ
නෑ 55% වෙන් වෙලා නෑ ගතනායකතුමනි. 30% එක්සත් ජාතිපක්ෂ 40% සමස්ත සන්ධානට 30% විපක්ෂයට 30%. ඒක තමයි මෙතන පදනම.
මමගේ සන්ධානයට වෙන් කරන වෙලාව නම් මම පෙන්නන්නේ ඒක මම
සන්ධානයට ඒ කියන්නේ ඒක හරි. නමුත් මෙතන සභාවට යන මතය රටට සන්ධානයට වෙන් කරන වෙලාව 30%. ඒයින් භාගයක් 15%.
භාගයට වැඩිය මන් දෙනවා.
මන්ත්‍රීවරුන් 51 දෙනෙක්ට සභාවේ කාලෙන් 15% හම්බෙන්නේ. ඒක තමයි රටට යන්න ඕන මතය. මම ඒක නිවැරදි කරමින්ම ඔබතුමාට ඉතාම ගෞරවයෙන් කියන කැමති ගරුක තනන්දේ කාරණා තුනක් සමායලමට ඉඩ දෙන්න. මේ ඉදිරිපත් කිරීම කරන්නේත් සභාවේ යථා පැවැත්ම සහ මේ මැතිවරණ කාලෙදී කතා කරපු ලිච්ඡවි ප්‍රතිපත්තිය කියන කාරණා පදනම් කරගෙන. අංක 1 ගරු කතානායකතුමනි ඒකබද විපක්ෂය විදියට අපි දිගින් දිගට මේ ඉල්ලීම කරන්නේ අපේ පෞද්ගලික අවස්ථාවක් නෙමෙයි. අපි ඉල්ලන්නේ නැහැ කෝටි 54ක් වාහන වෙනුවෙන්. අපි කාර්යාල වෙනුවෙන් සුඛෝභෝගී මන්දිර ඉල්ලන්නේ නැහැ. එමෙතන වෙන වෙන වරප්‍රසාද ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ මොකද්ද කතානායකතුමනි? අපි ඉල්ලන්නේ මහජනතාව නියෝජනය කිරීම සඳහා තියෙන ශුද්ධ වූ අයිතිය. දැන් ඔබතුමා සහ පක්ෂනායකයෝ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට අවස්ථාව දුන්න අපි 51 දෙනා වෙනුවෙන්. හැබැයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අසනීප වෙච්ච මොහොතක, විදේශගත වෙච්ච මොහොතක, ඔබතුමා විසින් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා නිරපා හැරීමේ මොහොතක සභාවෙන් ඒකාබද්ධ විපක්ෂයට අත්වන ඉරණම කුමක්ද? ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කොතනද නතර වෙන්නේ? ඒක ප්‍රධානතර වාදයද? ඒක ලිච්ඡවි ප්‍රතිපත්තියද? එනිසා අපි මේ ඉල්ලන්නේ විපක්ෂයේ මතය රටට කියන්න සුද්ධ වූ අයිතියක්. මොකද මේ සභාපතිතුමා දන්නවා විපක්ෂයේ මතය නිවරදිව ඉතාම වැදගත් කාරණා වෙනුවෙන් මේ සභාවේ සාකච්ඡා වෙන්නේ නැහැ. දැන් මැතිවරණය කල් දමලා හරියටම ගරු කතානායකතුමනි ලබන සතියට අවුරුදු දෙකක්. හැබැයි මේ සභාවේ ඒ සාකච්ඡාව සිද්ධ වෙනවද? ඒ සභාවේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ නැහැ. විපක්ෂයෙන් ඒක වෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් මංගල සම්බිරණ මැතිතුමා විදේශගත වෙලා ජිනීවා වලට ගිහිල්ලා කියනවා අපි යනවා ජනමත විචාරණයකට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒ සාකච්ඡාව මේ සභාවේ වෙනවද? ඉඩක් තියනවද? ඉතින් එතකොට ඒ සාකච්ඡාව වෙන්නේ කාටින්ද? ඒ නිසා අපි කියන්නේ ගරු කතානායකතුමනි මේක පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ ආණ්ඩුව රිසින් නොවන මත නියෝජනය කිරීම සඳහා ඉල්ලන මතයක්. එක දෙක ඉලක්කම් වලින් බැලුවොත් පහුගිය මැතිවරණයේදී ලක්ෂ 48ක අනාගතයට සහතිකයක් කියන මැතිවරණ ප්‍රකාශනය වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කරපො. ඒ ප්‍රකාශනයේ තියෙන්නේ ගරු සභානායකතුමනි තමුන්නාසලත් එක්කලා අපි යන්නේ නෑ කියන ප්‍රතිඥාව ජනතාවට දීලා ආණ්ඩුවක් හදන්න. එතන මේ මතය නියෝජනය වෙනවද? මේ සාධාරණද ගරු කතානායකතුමනි? මේ පළවෙනි මගේ කාරණාව. දෙවෙනි කාරණාව සමා වෙන කරුණු තුනයි. දෙවෙනි කාරණාව මේ සම්ප්‍රදාය කවුද හැදුවේ මේ රටේ? රාජ්‍ය මණ්ඩන සභා යුගයේ ඉඳලා ගරු කතානායකතුමනි. මේ කණ්ඩායමක් ආණ්ඩුවේ ඉන්නෝ, කණ්ඩායමක් විපක්ෂයේ ඉන්නෝ. කවුද මේ රටට මේ උත්තරීතර පාර්ලිමේන්තුවට මේ සම්ප්‍රදාය හඳුනලා දුන්නේ? ඔබතුමා නෙමෙයි, අපි නෙමෙයි. කවුද? වර්තමාන අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, වර්තමාන අගමැතිතුමා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් 2015 ජනවාරි 9 අනුනල දීපු සම්ප්‍රදාය මේක. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ඉන්න ආණ්ඩුව ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් විපක්ෂ නායකතුමා. අපිට අවසර දෙන්න බෑ කියලා කියන නිමල් ශ්‍රීපාල සිරිසේන මැතිතුමා විපක්ෂ නායකතුමා. ඔබතුමා ආණ්ඩුවේ සමාජිකයෙක්, පළාත් පාලන ඇමතිතුමා විදියට. එතන මේ සම්ප්‍රදාය මේ රටේ පළවෙනි වතාවට අභ්‍යාස කරේ. පළවෙනි වතාවට අභ්‍යාස කරේ වෙන කවුරුත් නෙමෙයි, ඔබතුමා ඇතුළු ආණ්ඩුව. වර්තමාන ආණ්ඩුව අභ්‍යාස කරපු දෙයක් මේ. අලුත් දෙයක් නෙමෙයි අපි ඉල්ලන්නේ. එතන ඒ අභ්‍යාසය ජනවාරි 9 ඉඳලා අගෝස්තු 18 වෙනකන් නිරෝගීව මේ සභාවේ පැවතුණා. ඒ අයිතිය මේ ඉල්ලන්නේ. අපි අලුත් දෙයක් නෙමෙයි ගරු මන්ත්‍රීවරුනි. ගරු මන්ත්‍රීවරුනි කරුණාකරලා තමුන්නාසලා හිතන්න මේ. අපි ඉල්ලන්නේ අලුත් දෙයක් නෙමෙයි. ආණ්ඩුවත් එක පැටලෙන්න, ආණ්ඩුවත් එක රණ්ඩු වෙන්න, මේ සභාවේ කාලෙ කන්න නෑ. අපි ඉල්ලන්නේ මේ රටේ ආණ්ඩුව අනුමත නොකරන ආණ්ඩුවට එරෙහිව මත නියෝජනය කිරීමේ සුද්ධ අයිතිය අපි ඉල්ලන්නේ. ඒ නිසා දැන් වෙලා තියෙන්නේ මොකක්ද? ගමේ කියමනක් තියනවා ගරු කතානායකතුමනි, ගිරව ගහේ රිලව බෙනේ කියලා. ගිරවයි බෙනේ ඉන්න ඕන, රිලවයි ගහේ ඉන්න ඕන. දැන් වෙලා තියෙන්නේ ගිරව ගහේ රිලව බෙනේ. මේ தත්ත්වය වෙනස් වෙන්නට ඕන ගරු කතානායකතුමනි. මේ தත්ත්වය වෙනස් වෙන්නට ඕන. දැන් මේකට උත්තරයක් විදිහට කියනවා අපි තීරණය කළායි දුන්නේ. අපි තීරණය කළායි දුන්නේ මේක කියලා. අපි සන්ධානය විසින් තීරණය කළ දීපු දෙයක් කියලා. සන්ධානය තීරණය කළා නායක දීපු දෙයකට වැඩිය අපි අපේ මැතිවරණ ප්‍රකාශනයේ තිබිච්ච දේ. ඒ නිසා ගරු කතානායකතුමනි දැන් මේක කියන්න බෑ. අපි විපක්ෂයෙන් අවසරය දුන්නා. ඔබතුමත් ඒක කියනවා. විපක්ෂයේ ඉන්න අවසරය දීමෙන් මේක සම්පූර්ණ වෙනවද? හරියට භික්ෂුත්වය දෙනවා සිවුර දෙන්නේ නැහැ. භික්ෂුත්වය දුන්නා කියලා කියනවා හැබැයි සිවුර දෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් මේ වෙලා තියෙන්නේ. විපක්ෂයේ ඉන්න කියලා දෙනවා අවසරේ. හැබැයි විපක්ෂයේ භූමිකාව, විපක්ෂ වගකීම විපක්ෂ අයිතිය ඉෂ්ට කරන්න අපිට අවස්ථාවක් දෙන්නේ නැහැ. මේ රටට ඇහෙන්න මේ අවනඩුව කියන්නට ඕන. මේක දිනේෂ් ගුණවර්ධන කියන පුද්ගලයා දේශපාලඥයා සභාවෙන් නිරපහැරීම පිළිබඳ සරල කාරණාව නෙමෙයි. පටු කාරණාව නෙමෙයි ගරු කතානායකතුමනි. අවසාන කාරණේ මගේ මේක මට තියෙන්නේ ඔබතුමාගේ හෘද සාක්ෂියත් එක්ක. ඔබතුමාගේ හෘද සාක්ෂියත් එක්ක. ඔබතුමා සම්බන්ධයෙන් මේ රටේ තියෙන මතය. ඔබතුමා විසින්ම ගොඩනගාගත්තු මතය. රයිට් ටු ඉන්ෆර්මේෂන් වගේ බිල් එකක් වෙනුවෙන් ඔබතුමා කරිච්ච සටන. ඔබතුමා සාධාරණ කියලා කියන සමාජ තුල තියෙන මතය. මේ මතය පළුදු කරගන්න එපා ගරු කතානායකතුමනි. ඉතාම ආදරෙන් අපේ පාසලේම ඔබතුමා ජේෂ්ඨ ආදිශිෂ්‍යෙක් ආනන්දියේ. එනිසා මේ ගන්න ඔබතුමා එක්සත් ජාතික පක්ෂ උපනායකයා බව ඇත්ත. හැබැයි ඔතන වාඩි වෙන්නේ ඔබතුමා එක්සත් ජාතික පක්ෂ උපනායකයා විදිහට නොව මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා විදිහට. එනිසා ඔය පුටුවේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාගේ ස්වාධීනත්වය. සාධාරණයි. එනිසා ඔබතුමාගේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කරන්නට වෙනවා. ඔබතුමා දෙන තීන්දුව අපි පිළිගත්තා. ඔබතුමාට ඒ තීන්දුව දෙන සුද්ධ වෛත්‍යයක් තියෙනවා කියන කාරණේ සැකයක් නැහැ. හැබැයි අපි කියන්නේ ඔබතුමාගේ හෘද සාක්ෂියෙන් ඔබතුමා අහන්නට ඕන ඒ තීන්දුව සාධාරණද? ඒ තීන්දුව යුක්තිසහගතද? ඒක ප්‍රජාතන්ත්‍රවාදීද? මේ කාරණා තුන ගැන විතරයි මට කතා කරන්න දෙන්නේ ගරුකතරම්ති. අවසාන වශයෙන් මම නැවත කියන්නේ මේ දිගින් දිගටම විපක්ෂේ නියෝජනය කරන රටේ මන්ත්‍රීවරුන් 51 දෙනෙක් ඊයේ මම කිව්වා වගේම නැවත කියනවා මේ සභාවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ 106යි. ඒකාබද්ධ සංධානයේට ඒකාබද්ධ විපක්ෂයේ 51යි. සංධානයේ ආණ්ඩු ඉන්න කණ්ඩායමට 43යි. TN සංධානයේට 16යි. ජනතා විමුක්තිරුන්ට 6යි. 6යි. මේක තමයි සංයුතිය. ඒතර මේ ආණ්ඩු ඉන්න ප්‍රබල දෙවෙනි කණ්ඩායම. සංඛ්‍යාත්මකව දෙවෙනි කණ්ඩායම. භූගෝලීය වශයෙන් ගත්තොත් රට පුරාම හැම දිස්ත්‍රික් එකම හැම මැතිවරණ කොට්ටාසිකම ව්‍යාප්ත වෙච්ච කණ්ඩායම. ඒතර මේ මතය නොසලකා හැරීම, ප්‍රතික්ෂේප කිරීම, ඉඩ නොදීම, වර්ණනය කිරීම මම හිතනවා මේ සභාව තුළ ඉතිහාස වෙච්ච බරපතලම අකටයුත්තක් කියලා නැවත ඔබතුමාට සිහිපත් කරමින් කරුණාකරලා ඔබතුමාගේ කරු ජයසූරිය හද සාක්ෂිය අවදි කරගන්නේ කියලා ගෞරවයෙන් ඉල්ලා සිටින්න මම නිහඬ වෙනවා.
මම ඉතිරි ගරු විමල් වීරනාථ මහත්මයා පිළිතුරු දීලා මම ඔබතුමාට අවස්ථාව දෙනවා. මම පළමුවෙන්ම ගරු දරසලාපිර මහත්මයාට මාගේ ස්තුතිය පොද කරනවා. ඔබතුමා ඉතාම වැදගත් අදහස් කීපයක් ඉදිරිපත් කළා. ඒ වගේම මේ කතානායක පුටුවේ මම ඉන්නවට මම පළමුවෙන් සඳහන් කරන්න ඕනේ මම එක්සත් ජාතික පක්ෂයේ කිසිම පදවියක් තානාන්තරයක් දරන්නේ නැහැ. මැතිවරණයෙන් පස්සේ මම සිරිකොතට අඩිය තිබ්බේ නැහැ. මෙන්න මේක ඒ නිසා මම තෑමත් හෘද සාක්ෂිය අනුව ක්‍රියා කරන කෙනෙක්. මම ඊයේත් කිව්වා මම පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 106කුත් එක්සත් ජාතික පක්ෂයේ නොවන 118කුත් මට එකඟත්වෙන් මාව පත් කළේ. ඒ නිසා සෑම දිනාටම අපක්ෂපාතව කටයුතු කිරීමේ යුතුකම මා තුළ තියෙනවා. ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙසින් අපි විඳපු පීඩාව මම බොහොම ආත්මවලින් සඳහන් කළා. අපි පීඩාව විඳපෙද්දී අපිට ගැරහුවා ඇති, අපි දුක් විඳපුවා ඇති. අපි දන්නේ නිසා තමයි හැකිතා දුරට විපක්ෂයේ මන්ත්‍රීතුමනාට ඒ අවස්ථාව ලබා දෙන්න හැකිතා දුරට උත්සාහ කරනවා. නමුත් මෙතෙන්දී සමහර අවස්ථා තියෙනවා. කතානායකවරයා වශයෙන් මට මගියත් බැඳිලා තියෙනවා. විශේෂයෙන් පක්ෂයක් තුල ගැටුම් පක්ෂයක් තුල ප්‍රශ්න තියෙනවා නම් ඒක බිඳ ගන්න පුළුවන් වෙන්නේ කතානායකවරයාට නෙමෙයි ඒ පක්ෂය තුල. ඒ අනුව තමයි දැන් ගියේ අපි බොහෝ සාකච්ඡා කරලා තමයි සියලු දෙනාම එකඟත්වයෙන් ඔබ සියලු දෙනාම නියෝජනය කාණ්ඩ අපි දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම ඒ අනුව අපි දැක්ක සමහර කමිටිස් වල පත්තින් තිබුණේ ඒකත් ලබා දුන්නා. ඉතින් ඒ අනුව සමහර පසුගිය අයවැය වේකෙනදී විවාදයේදී විශාල ලෙස අවස්ථාව ලබා ගන්න පුළුවන් වුණා. නමුත් විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කළා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සිද්ධි තමයි මම කනගාටු වෙනවා. මම බොහොම අමාරුවෙන් ගත්තේ තියෙනවා මම නම සැරයක් මම ආයතනය කරන නම සැරයක් මේ කටයුතු කරගන්න යන්න මට අවස්ථාව දෙන්න බැහැ. ඉතින් ඒ නිසා තමයි අවසානයේ මේක කරන්න සිද්ධ වුණේ. මම ගැන කනගාටු වෙනවා. ඒ වගේම මම දන්න ඊයේ සමයේ ඔබතුමාලා පුවත්පත් නියෝජනයක් පවත්වලා තිබුණා එළියේ. මම මේක දන්නේ නැහැ. නමුත් නිලධාරීන්ට මම දෝෂයක් කියන්නේ නිලධාරීන් කතා කළේ ඒ විදිහට. මොකද ඊයේ ඒ පත් කිරීම සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වෙනුවට තව කෙනෙක් පත් කිරීම මගේ ඒක සාමාන්‍ය මම කරන්න ඕනේ සම්දානිය අනුමැතිය ඇතිව. ඉතින් ඒ නිසා දැන් ගිය සැරෙත් කළේ දිනේෂ් ගුණවර්ධන මැතිතුම පත් කළේ සංධානයේ නායකයා වශයෙන් පාර්ලිමේන්තුවෙන් ගරු නිමල් සිරිපාද සිල්ලා මැතිතුමා, ඒ වගේම ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සංධානයේ උපසභාපති කෙනෙක් වශයෙන්
පත්කල තමයි එතුමට අවසරය දුන්නේ. ඒ නිසා මට අවසරය ගන්න අවශ්‍ය වුණා. උදේම මට මේ සම්බන්ධයෙන් ගරු නානකර්ම එතුමා කතා කළා. මම කොහොම කතා කරලා එම අවසරය ලබා ගන්නම් කිය. ඒ අවස්ථාවේ තමයි මට දවල්ලා තමයි එතුමට කතා කරන්න අවස්ථාව ලැබුණේ. ඒ අවස්ථාවේදී මට සම්දානින් ලැබුණේ තමයි වෙන කෙනෙක්පත් කරන්න ඉතිගත්යක් දෙන්න බෑ කියලා. ඊට පස්සේ මම මේක පක්ෂ නායකයෙක් කියලා නැවතත් මේවා කළා. ඉතින් ඒක මතේ තමයි එතෙන්දී ඔබතුමාට මට දෝෂ ආරෝපණය ගන්න නැහැ. මම පක්ෂය තුල අපිම කතා කරලා සංදේනි සම කතා කරලා මම ගිය අවස්ථාවේදී අතිගරු ජනාධිපති සමග කතා කරලා තමයි දිනේෂ් කුණාන්ද මැතිතුමාට ඒ අවස්ථාව ලැබෙන කතා කරලා මේක කරමු. නමුත් මට පුළුවන් දේවල් තියෙනවා නැති දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණු ගැන හොඳයි ගරු
පිට පුවත්පත් සාකච්ඡාවක් තියෙන මේ සභාවේ ඉඩ නැහැ. කාමරයක් ගන්න අඩුගානේ මේ මන්ත්‍රීවරු 56 දෙනෙක්ට එකතු වෙලා සාකච්ඡාවක් කරන්න කමිටු කාමරයක් ගන්න අපිට අවසර නැහැ.
අපි ඉදාක්ක හැමදාම අවශ්‍යරෙ දුන්නා
වුණා. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ තියෙන ගරු කතානායකතුමනි. දිනේෂ් කුණාන්දන මැතිතුමාගේ අස්සනින් ඉල්ලන්නට ඕන. දැන් දිනේෂ් කුණාන්දන මැතිතුමා තහනම් කරපු සභා කාලේ තහනම් කරපු වෙලාවක ඒ අවසරය ප්‍රතික්ෂේප කරනවා.
මට අවස්ථාව දෙන්න සම්දානේ සම කතා කරලා ඉදිරියට මේවා ඇති නොවෙන විදිහට
ක්‍රමවේද ගරු කතා සමාවෙන්න ගරු කතානායකතුමනි සමාවෙන්න. මේ කාරණේ සම්දානය තීන්දුවක් දුන්න දිනේෂ් කුණාන්දන මැතිතුමා අපේ කණ්ඩායමේ නායකයතුර පිළිගත්තා. ඒක නම් කිසි ගැටලුවක් නැහැනේ. ඊ ගරු අගමැතිතුමා කියන්නේ හැදුවා මේ දිනේෂ් කුණාන්දන මැතිතුමා බෙල්ල කපන්න. ඒවා ප්‍රාථමික කාරණා. ඒ ප්‍රාථමික කාරණා. එහෙම නෙමෙයිනේ. දැන් මෙතන අපි කියන්නේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා නොමැති මොහතක මේ පාලම කැඩෙනවා. අපි දූපතක තනි වෙනවා එතකොට. මේක බරපතල ඒ තීන්දුව ගන්නට ඕන නිමල් සිරිපාල සිල්ල ගරු මැතිතුමා හෝ සම්දානිය නොව මේ පාර්ලිමේන්තුව ඇතුලේ තීන්දුව ගත යුත්තේ ගරු කතානායකතුමා වන ඔබතුමා. මේක අපේ තර්කය. මේ නැතුව අපි වෙන වරප්‍රසාදයක් නෙමෙයි ගරු කතානායකතුමනි. රටේ මිනිසුන්ගේ දහසකුත් ප්‍රශ්න තියෙනවා. වේදනාවන් තියෙනවා. කඳුළු තියෙනවා. ඒව පිට කරන්න විපක්ෂය වෙනුවෙන් මේ තියෙන ඉඩ අවශ්‍ය කරන්න එපා. ඒක අවස්ථාවක් දෙන. ඒක තියෙන ඔබතුමාගේ අතේ කරුණා කළා ඒක පවරන්නට එපා. සම්දානය හෝ වෙන කිසිම පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න පාර්ශවයකට පවරන්න එපා.
හොඳයි ගරු මම බොහොම ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රී මගේ ස්ථාරිය නැවතත් වන්නේ ඒ කිරීමට මම සම්පූර්ණ ඉඟක් වෙන කෙනෙක් පත් කළ යුතුයි කියලා. නමුත් මට තවත් පක්ෂයක් නියෝජනය කරන්න ඒ පත් තෝරා ගැනීම මට අයිති දෙයක් නෙමෙයි. මගේ ස්ථාවරය ඒක අපි සාකච්ඡා කරමු. මම ලබන සතියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පක්ෂ නායකයන් සමග. ඒ වගේම මම නැවත අවසාන වශයෙන් කියන්නේ මම හද සාක්ෂි අනුව කටයුතු කරන්නේ. හද සාක්ෂි අනුව කටයුතු කරන්න බැරි නම් මම යන්න ඕනේ. ගරු විමල් වීරවංශ මැතිතුමා,
ගරු කතානායකතුමනි, ඔබතුමාට ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන. උණකාරයා වතුර ඉල්ලනවා වගේ දැන් සෑහෙන කාලයක් තිස්සේ මේ ගරු සභාව තුළ ගෙවිණු අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ අපි ඉල්ලන්නේ ගරු ඩලස් සලහප්පෙරුම් මැතිතුමා කිව්වා වගේ මේ රටේ මහජනතාවගේ ඇත්ත ප්‍රශ්න සාකච්ඡාවට ගන්න අපට තියෙන අයිතිය අවස්ථාව. ඔබතුමා කිව්වා සන්ධානයට වෙන් කරපු කාලෙන් 55%, ඒ කියන්නේ මුළු පාර්ලිමේන්තුවේ විවාදයට වෙන් වෙන කාලෙන් 15%ක පමණ ප්‍රමාණයක් අපිට ලබා දෙනවයි කියලා. ගරු කතානායකතුමනි, දවසක විවාදයක් පැවැත්වෙනකොට සමහර වෙලාවට එක මන්ත්‍රීවරයෝ 4 දෙනෙක් අපේ කතා කරොත් එක මන්ත්‍රී කෙනෙකුට හම්බෙන්නේ විනාඩි 10යි. එතකොට ඔබතුමා දන්නවා ඒ වගේම අපට කල්තැබීමේ යෝජනා දවසක විවාද ගන්න තියෙන අවස්ථා ඉතාම සීමා වෙලා තියෙනවා. මේ රටේ තිබෙනවා අද ඉතාම තීරණාත්මක ප්‍රශ්න. ඔබ ආණ්ඩුවේ අනුබද්ධ විපක්ෂයේ නියෝජනය නොකරන ප්‍රශ්න. ජිනීවාවල සිද්ධ වෙන ක්‍රියාදාමය ගැන අනුබද්ධ විපක්ෂය කටක් කරින්නේ නැහැ. මේ රටේ බුද්ධිහංස හිරගත කරලා තියෙනවා අනුබද්ධ විපක්ෂය කටක් කරින්නේ නැහැ. මේ ආණ්ඩුවේ බටහිරත් එක්ක යන ගමන ගැන ආණ්ඩුවේ අනුබද්ධ විපක්ෂය කටක් කරින්නේ නැහැ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාව නිරපා හරිනකොට අනුබද්ධ විපක්ෂයේ එක කොටසක් ඒකට පක්ෂ වෙනවා, අනිත් කොටස නිහඬව ඉන්නවා. ඒ අනුව පේනවා ආණ්ඩුවට අනුබද්ධ විපක්ෂයට දී තිබෙන අයිතිය හා වරප්‍රසාද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51 කණ්ඩායමට අද ලැබිලා නැහැ. මෙන්න මේ විකෘතිය වෙනස් කරන්න ඔබතුමාට වගකීමක් තිබෙනවා ගරු කතානායකතුමනි. උකුල් ඇටේ ලෙඩේට බුකුල් ඇන්නාම සුව වෙන්නේ නැහැ කියලා අපේ පරණ කියමනක් තියෙනවා. දෙමළ ජනවහර එහෙම කියමනක් තියෙනවා. උකුල් ඇටේ තියෙන ලෙඩේට බුකුල් ඇන්නම, බුකුල් කියන්නේ ගුස්තියල්ලුවම, පහර දුන්නම ඒක සුව වෙන්නේ නැහැ. ඒකට අදාළ නියමිත ප්‍රතික්‍රමය දෙන්න ඕන ගරු කතානායකතුමනි. නියමිත ප්‍රතික්‍රමය දුන්නොත් තමයි මේ සභාව නිරෝගීව පවත්වාගෙන යන්න ඔබතුමාට පුළුවන් වෙන්නේ. ඔබතුමාගේ ගරුත්වය ආරක්ෂා කරගනිමින්, ඔබතුමාගේ ගරුත්වයට ගරු කරමින් මේ සභාවේ අපට හිමි මහජන නියෝජිත වගකීම ඉටු කරන්න අපට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි, මේක දේපළ නඩුවක් නෙවෙයි.
මේක දික්කසාද නඩුවක් නෙවෙයි. මේක මේ අධිකරණ ක්‍රියාදාමයකට අයිතිකාරයක් හැටියට තමුන්වහන්සේ පටලවා ගන්න එපා. එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නේ පළල් දේශපාලන පෙරමුණක්. දේශපාලන පක්ෂ ගණනාවකගෙන් සමන්විත වෙච්ච පෙරමුණක්. ජාතික ආණ්ඩුව කියන දීගෙට ගිහිල්ලා තින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් ජාතික ආණ්ඩු දීගයකට ගිවිසුමක් අත්සන් කළා නැහැ. ඒ නිසා ඒ බැඳීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන අනෙත් පක්ෂවලට කිසිම ගැට බැඳීමක් නැහැ. ගරු කතානායකතුමනි, පළමුව ඒක පිළිගන්න. ඒක පිළිගන්න. ඒ වගේම 48 ලක්ෂයකගේ ජනවරම නියෝජනය කරන්න ඒ දිනපු 95න් 51ක්වත් අද ඒ කොඩිය අතට අරගෙන මේ සභාවේ ඉන්නවා. ඒ කොඩිය අතට අරගෙන වැඩ කරන මන්ත්‍රීවරුන්ට අර 148කට වැඩි ජනතාවකගේ අදහස මතය හඬ මේ ගරු සභාව තුළ නියෝජනය කිරීමේ අයිතිය පිළිගන්න. ඒ අයිතිය දෙන්න. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, ඔබතුමාට මං අතීත මෑත අතීත උදාහරණ දෙකක් කියන්නම්. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඡන්දෙ ඉල්ලුවා 2004. 2005 ජනාධිපතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණ ඒ සන්ධානයෙන් කැඩිලා විරුද්ධ පක්ෂයේ වාඩි වුණා. එදා හිටපු කතානායකතුමා ඒ ජනතා විමුක්ති පෙරමුණ තරඟ කළේ සන්ධානයේ බුලත් කොලේ ලකුණෙන්ය. ඒ නිසා ඒ අය වෙන්නම කැඩිලා ආවම තරඟ කරපු පක්ෂයේ නොවෙයිය. ඒ තර්කය දාලා ඒ මන්ත්‍රීවරුන්ගේ හඬ යටපත් කරන්න ඒ බලය පාවිච්චි කළේ නැහැ. ඒ බලය පාවිච්චි කළේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි, එදත් ඇහුවනම් ඒ කතානායකතුමා සන්ධානයෙන් තමුන්වහන්සේල කැමතිද මේගොල්ලෝ අපි පිළිගන්නවට කියලා සමහර විට ලියුමක් එවන්න පුළුවන්. නෑ නෑ, අපි ඩිවෝස් එක දෙන්නේ නෑ කියලා එහෙම කියන්න පුළුවන්. සමහරවිට ජනතා විමුක්ති පෙරමුණ කියන්න පුළුවන්. එහෙම කියන්න අයිතියන්නේ අපිත් එක්ක ගිවිසුමක් තියෙනවා, ගිවිසුමෙන් පිළියරන් තියෙනවා. අපිට ඕන වෙලාවට දික්කසාද වෙන්න ඒ විවාදෙ එන්න පුළුවන්. ඒ විවාදෙ අන්න වෙන්නේ උසාවියට. ඒ නිසා එතන උසාවි ප්‍රශ්න මෙතනට පටලව ගන්න එපා. මන්ත්‍රීවරු තරඟ කළේ කුමන පක්ෂයක කුමන ලකුණකින් වුණත් ඒ අයට දේශපාලන මතානුව තමන් නියෝජනය කරන මහජනතාවගේ මතය පරිදි ඒ වෙනස් වීමට තියෙන අයිතිය බැහැර කරන්න එපා. ඒ වෙනස් වීමට තියෙන අයිතිය පිළිගන්නවා නම් ඒ අයිතියට අදාළ වගකීම් සම්භාරය ඉටු කිරීමේ යුතුයකම හා වගකීම පිළිගන්න, ඒකට අවස්ථාව දෙන්න. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, අපි දිගින් දිගටම මේ කාරණේ කිව්වත් තමුන්නාන්සේ හැමදාම එකම පිළිතුරක් දීලා මේක විසඳන්න බෑ. මේ සභාව අපටත් ඕන නිරෝගීව ඉදිරියට පවත්වාගෙන යන්න. මේ සභාව අපට ඕන මේ රටේ දැවෙන ප්‍රශ්න සාකච්ඡා කරන මණ්ඩපයක් බවට පත් කරගන්න. ඒ නිසා ඔබතුමාගෙන් මම ඉල්ලන්නේ, මම එදත් කිව්වා ඔබතුමා එක්ක එකට කොළඹ මහනගර සභාවේ ඔබතුමා නගරාධිපති වෙනකොට මම නාගරික මන්ත්‍රීවරයෙක්. ඔබතුමා පළාත් සභාවට එනකොට මමත් ඔබතුමා සමගම පළාත් සභාවට ආවා. ඔබතුමා පාර්ලිමේන්තු වෙනකොට මමත් ඔබතුමා සමගම පාර්ලිමේන්තු ආවා. එදා ඉඳන් එක දිගට ඔබතුමාත් මමත් මේ මහජන නියෝජිතයෙකු හැටියට අපි මේ භූමිකාව ඉටු කරනවා. ගරු කතානායකතුමනි, අපි මහජන නියෝජිතයන් බවට පත් වෙලා ඉන්නේ තමුන්නාන්සේලා දී තිබෙන ප්‍රමාණයට වැඩ කරලා යන්න නෙවෙයි. තමුන්නාන්සේ කියන සියල්ලට හරි හෝ වැරදි සියල්ලට අවනත වෙලා ඒ සියල්ලට යටත් වෙලා මහජනතාවගේ හඬ නියෝජනය නොකර මෙතනින් මේ හම්බ වෙන කීයක් හරි අරගෙන දවසක් නියෝජනය කරාම හම්බ වෙනවා දැන් 20000ක් කියද්ද 2500ක් හම්බ වෙනවා. මේ 2500 හිඟා කන්න නෙවෙයි අපි මේ සභාවට එන්නේ. පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාලා යන්න නෙවෙයි අපි මේ සභාවට එන්නේ. අපට ඕන මෙතන අපේ මහජනතාවගේ මතය නියෝජනය කිරීමේ සුද්ධ වූ අයිතිය අවස්ථාව. ඒක නීති තර්කවලින්, දික්කසාද නඩු තර්කවලින්, දේපල ඉඩකඩම් තර්කවලින් යට කරන්න එපා. ඒ එක එක යට කරන්න එපා. ඒක යට කිරීම යුක්ති සහගත නෑ. ඒ විතරක් නෙවෙයි, වීජමූල කුබණ්ඩාර කතානායකතුමා ඉන්නකොට මම ඇතුළු මන්ත්‍රීවරු 10ක් 11ක් ඉවත් වුණා ජනතා විමුක්ති පෙරමුණෙන්. මේ සභාවේ මම පාර්ලිමේන්තු පැය දෙකකට ආසන්න කාලයක් කතාවක් කරලා ඉවත් වුණා. එදා ඒ ජවිපෙන් තරඟ කරලා සීනුව ලකුණෙන් තරඟ කරලා පත් වෙච්ච අපිවත් එදා වීජමූ ලොකු බණ්ඩාර කතානායකතුමා වෙනම කණ්ඩායමක් හැටියට පිළිගෙන ඒ අවශ්‍ය කරන අයිතීන් අවස්ථාවන් ලබලා දුන්නා. ඒ නිසා ගරු කතානායකතුමනි, ඔබතුමාගේ මඟ පෙන්වන්නන් වන්නේ පූර්ව කතානායකවරු මිස සන්ධානයේ ඊනියා සභාපතිලා ලේකම්ලා නෙවෙයි. ඔබතුමාගේ ආදර්ශය විය යුත්තේ පූර්ව කතානායකවරුන්ගේ තීරණ මිස නිමල් සිරිපාල ළගේ මහින්ද අමරවීර ළගේ ලියුම් කියුම් නෙවෙයි. ඒ නිසා ගරු කතානායකතුමනි, ඒ ප්‍රශ්නේ අපිට අධිකරණ මගින් විසඳ ගන්න ඔබතුමා ඉඩ හරින්න. ඔබතුමා අපිව පිළිගත්තොත් වෙනම පක්ෂයක් හැටියට ඒක එතුමන්ලා හිතනවනම් කරුණාකරලා මට ඉඩ දෙන්න. ඒක එතුමන්ලා හිතන
කතාව දෙන්න කතා ගන්න අවස්ථාව දෙන්න මම එකෙන් වුණා.
ගරු කතානායකතුමා මම ස්තුතිවන්ත වෙනවා ගරු කතානායකතුමනි. අපුවා මෙතුමා මම ඉවර කරනවා. ගරු කතානායකතුමනි මම කියන දේ අවසානව කරන්න මට ඉඩ දෙන්න. ගරු කතානායකතුමනි මම කියන්නේ, අපිව ඔබතුමා එසේ පිළිගැනීම නීතිය කඩකිරීමක් නම් ඒ අයට උසාවි යන්න පුළුවන්. අපිට විරුද්ධව පියවර ගන්න පුළුවන්. ඒකට ඒ අයට තියෙන අයිතිය ඔබතුමා ඒ ඉඩ දෙන්න. ඒක ඒ විදිහට විසඳ ගන්න ඉඩ හරින්න. මේ සභාව ඒ අයගේ ලියුම් කියුම් කරදාසි මත තීරණ ගන්න තැනක් නෙවෙයි. මේ සභාවේ මූලිකය ඔබතුමා. ඔබතුමා ඒ මූලිකය හැටියට මේ 225න් 51කගේ අයිතිය, ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු පහකගේ අයිතිය පිළි අරගෙන ඒ පිළිගැනීම මත කටයුතු කරන්න කියන එක නැවතත් ඉතාම ඕනෑකමින් ඉල්ලනවා. ඒ වගේ මේක නොසලකා හරිමින් යනවනම් මේ සභාව නිරෝගීව පවත්වාගෙන යන්න ඔබතුමාට කිසි ලෙසකින්වත් හැකි වෙන්නේ නැහැ කියන එකත් මම අවධාරණය කරනවා ගරු කතානායකතුමනි.
මම එදා විමල් වීරනායකතුමාට එකඟ වුණාද මේ සතියේ දවස් 3ක් ඇතුළත අවස්ථාව දෙනවා කියලා? ඒ නිසා තමයි එතුමට ඒ අවස්ථාව දුන්නේ. ඉතින් මගේ යුතුකම මන්ත්‍රීවරුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩු පක්ෂය අනෙක් පක්ෂේ අද උදේ මාව හමු වුණා ධර්මනාකාර මැතිතුමත්. මොකද එක්ටප්පුවා මැතිතුමා
නායකතුමනි, එතුමා තර්ජනය කරන අවසානයේ පාර්ලිමේන්තුව කරන්න දෙන්නේ නැහැ. එහෙම ආවොත් කියලා එතුමාට එහෙම කියන්න බෑ. එතුමා කොහොම තර්ජනය කරන්නේ පාර්ලිමේන්තුවට? එතුමා කවුද තර්ජනය කරන්නේ පාර්ලිමේන්තුවට? එතුමාට තර්ජනය කරන්න බෑ.
හරි, ඉඳගන්න ගන්නාගෙන වාඩි වෙන්න. හොඳයි, වාඩි වෙන්න. දැන් අපි සභාවේ වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍යද? ගරු කේන්ද්‍රීය රමුක්කැල්ල මැතිතුමාට පොඩ්ඩක් කෙටියෙන් කතා ගන්න ගරු මන්ත්‍රීතුමා. අදක් වැඩ තියෙනවා. අනික මම විශේෂයෙන් කියන්න ඕන ගරු විමල් වීරවංශ මැතිතුමා කියපු කරුණු සම්බන්ධයෙන් මගේ යුතුකමක් තියෙනවා. සන්දේනේ සමග කතා කරලා බලමු යම්කිසි විසඳුමකට එන්න ඕන. මටත් අවශ්‍ය වෙන මේක බොහොම සාධාරණයෙන් ගෙනියන්නේ. ඉතින් ඒ නිසා දැන් මම තනියම කතා කරනවා. මට තව ගැටලුවක් වෙන අනුත් පැත්තෙන් තාගෙත් එංගත්තේ යතුව කරගෙන යන වාඩි වෙන්න. ඔව්, හරි ඉන්නේ. මම අවස්ථාව දීලා තියෙනවා. ඔව් නෑ, මම ඒක කතා කරන්න මම so I gave the time no so ඔව් විමල් වීරවංශ මැතිතුමා මම මොකද්ද?
ගරු කතානායකතුමනි, ඔබතුමා සාධාරණයේ ඉටු කරද්දී අපි සම්බන්ධ ප්‍රශ්නේදී අනෙක් අයගේ මතය මත තීරණ ගන්න යන්න එපා. අපේ මතය සාධාරණත්වයේ පිළිගන්න. ඔබතුමාගේ කන් දෙක එහෙට ඕන විදියට වැඩ කරන තත්ත්වයකටපත් කරන්න එපා.
මැතිතුමා අවස්ථාව දෙන්න. වාඩි වෙන්න මන්ද.
කච්චාවකට විභාජනය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පහුගිය අවුරුදු දෙකක කාලය තුළ ඇතිවෙච්ච සිදුවීම් සම්බන්ධව මං විශ්වාස කරනවා ඔබතුමාට සාධාරණ තක්සේරුවක් ඇතේ කියලා. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයටට 51 දෙනෙක් නියෝජනය කරන 47 ලක්ෂයක් රටේ ජනතාව වෙනුවෙන් සෑදී පැහැදී සිටපු ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයට අමතරව රටේ පවතින මතවාදයක්, රටේ පවතින යම්කිසි ප්‍රශ්නයක් නිරන්තරයෙන්ම කතා කරන්නට තිබ්බ අයිතිය තමයි මේ 51 දෙනා ඔබතුමාගෙන් මේ අවුරුදු දෙක ඇතුළතම ඉල්ලන්නේ. ඔබතුමාට මතක් කරලා දෙන්න කැමති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට අතිගරු ජනාධිපතිතුමා කණ්ඩායම් රැස්වීමේදී අපිට අවසරයක් ලැබලා දුන්නා කැමති අයට ගිහිල්ලා ඒ විපක්ෂේ වාඩි විය හැකියි කියලා. ඒ සහතිකය පැහැදිලිවම අපිට පාවිච්චි කළ යුතුයි. ඒ සහතිකය ඔබතුමා පිළිගත යුතුයි. ඔබතුමා කියනවනම් රටේ ජනාධිපතිවරයා ඒ ආකාරයෙන් ප්‍රකාශ කරාට පසුව, එතනින් පසුව තිබ්බ අයවැය 4කටම අපි විපක්ෂව ඡන්දය දෙනකොට, ඒ කණ්ඩායමක් එකට ඡන්දය දෙනකොටත් ඒ සම්බන්ධව කරුණක් නොතිබ්බනම් විවාහයෙන් භාවිතයෙන් පැහැදිලි වෙනවා විපක්ෂයක් හැටියට සැබෑවෙන් කටයුතු කරන කණ්ඩායම කවුද කියලා. ඔබතුමා ආරම්භ කරනකොටම ඔබතුමාගේ කතාවේදී කිව්වා 224 දෙනෙක් ඔබතුමාට ඡන්දය පාවිච්චි කරලා ඔබතුමාව පුටුවේ වාඩි කරෙව්වයි කියලා. ඒ නිසා
වයින්වන් ගෞරව සභානායකතුමා,
දැන් අද දවසේ වැඩ කටයුතු
නෑ. මම අද
ප්ලීස්
යා ඕකේ යා ඕකේ නෑ සභානායකතුමා, සභානායකතුමා ලෙපෙඩේ
What do you mean? Please, let him speak. Let the leader of the house speak. What do you mean? Order, please. Let the leader of the house speak. Let the leader of the house.
Garu Katana, I get to money.
Leader of the house, yeah.
එතකොට 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 ගරු කතානායකතුමනි අද අද අපේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා තියෙනවා. ඔව්. ඒවට වෙලාවක් නැද්ද?
අද උදේ මාව ව්‍යාපාරය හම්බුනාර හිටපු කතානායකතුමා කතා කළා. මන්ත්‍රීවරු තුන්දෙනෙක් කතා කිරීමේ අවස්ථාවක් ලැබුණා.
ගරු කතානායකතුමනි එතකොට ප්ලීස් ලිසන් ටු කයිල ඔබතුමා මං කීරේ ගහන්නේ ඒගොල්ලෝ කිය
මම අද නීලාවසාර
කරනවා. නෑ නෑ I want to speak.
Last speak you speak.
Yeah. No I want I ගරු කතානායකතුමනි ගරු කත ඔබතුමා මේ සම්බන්ධයෙන් තීරණයක් දීලා තියෙනවා.
ඔව්.
ආයිත් මේක පුඩු පුඩු හැමදාම උදේ පැය දෙකක් ඔබතුමා හැමදාම උදේ පැය දෙකක් මෙහෙම දෙනකොට දවසේ වැඩ කටයුතු කොහොමද කරන්නේ
ඔව් අපි තා එක කතාවක් වාස්තා පුරන්දු නැහැ ඉවර කළා අපි
බිල්බෝඩ් එකේ දෙන්න හැමදාම උදේ
හැමදාම ගේලිය රන්කම් ඇතුමයි කතාවක් පස්සේ අපි වැඩ කටයුතු දියා මම උදේ බුදු උදේ මං නානාකාර මැතුමාරක් කුවේ තුන්දෙනෙකුට අවස්ථාව
දෙනවා මේක බෑ කරන්නේ
ඔව් බෑ give me 5 minutes point give 5 minutes for
අර කතානායකතුමනි
you
අර කතානායකතුමනි
I agree for them to expect their individual grievances yeah
අර කතානායකතුමනි මම කනගාටු වෙනවා ඔබතුමා මේ ආකාරයට අසරණ කරන්න ඔබතුමා තීන්දුවක් දීපුවාම ඒ තීන්දුව පිළිගන්නේ කනගාට
for them to 5 minutes each to discuss you know so නෑ නෑ දැන් අපි කියලා ඔබතුමා කතා කරලා අපි අවසන් කරමු ඉරියරයන්
හරි
මම කතා තුනක් මෙව්වා තුනරේ අවස්ථාව දෙන්නම් කියලා මම පොරොන්දු වුණා
හරි
so after this we are going on to the main lady yeah
අවනායක වෙලියට දාන්නද
නා civil he will speak and I'll finish ya නෑ දෙන්න පුළුවන් ඔබතුමා කතා ගන්න පුළුවන් yeah yeah to speak now මොකද
බුදේ
හැම ප්ලීස් ඔඩර් ප්ලීස්
හැමදාම උදේ මේ වගේ පයේකමාරක් ඒගොල්ලන්ට කතා කරන් දෙනවා හැමදාම උදේ පයේකමාරක් දුන්නම දවසේ වැඩ කටයුතු කරන්නේ කොහොමද
නෑ අද දවසේ මම මේ දවස් තුනේ මම අවස්ථාව දුන්නේ අද තමයි විරවංශ ඇමෙතුමාටත් මම මැතිමල් පොරොන්දු වෙන්නේ පැහැදිලි කරන්න
ඔබතුමා මේක පැහැදිලි කරත් දෙන්නේ ඔබතුමා තීන්දුවක් දීලා තීරණ කිවරයි දැන්
ඉතින් මේ කතාව තුල
මේ ප්‍රශ්නේ ඉවරයි
කතා කිරීමේ අදාළ දෙන්න ඕනේ
ඉවරයි
ඒක හරි
ඒක හැමදාම
උදේ නමුගල්ල මැතිතුමා අවසන් කරන්න ඉක්මනට කෙටියෙන් අවසන් කරන්න
ගරු කතානායකතුමනි මම අපේ පළාතේ මන්ත්‍රීවරේ කැමැතිවරයෙක් හැටියට ගරු කරා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර ඕනෑම කතානායක
ඔබතුමා කතා කරන එක
අද මෙතුමා ඔප්පු කරා ඒ නිසා
ඔබතුමා පැහැදිලි කරන්න එතනින් යන්න මට යන්න වෙනවා ප්‍රධාන කටයුතු වලට
ඒ නිසා ගරු කතානායකතුමනි අවුරුදු දෙකක වැඩපිළිවෙල ගැන ඔබතුමාට අවධානයක් තිබෙනවා අද ඔබතුමා කරන්නේ මොයේ පුටුවේ ඉඳගෙන බොහොම පැහැදිලිව ඔබතුමා පළවෙනියෙන්ම නගර සභාවට ඉදිරිපත් කරන වෙලාවේ මේ මුළු රටේම මහා දැවැන්ත අවධානයක් ඔබතුමාට යොමු වුණා. ඔබතුමා ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙක් දේශපාලනය කරන්නට ආයුතු පුද්ගලයෙක් කියලා ඒක පළුදු කරගන්න එපා කියලා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ සමගම
අද 3යි.
දෙන්න තව මිනිත්තුවක්. ගරු කතානායකතුමනි මට මිනිත්තුවක් දෙන්න.
හොඳයි.
එනිසා මේ එකඟ වෙච්ච විපක්ෂය වෙනුවෙන් කටයුතු කරන්න ඔබතුමා ඉඩ දෙනවා නම් සැබෑ විපක්ෂයේ හැටියට ඔබතුමාගේ වගකීමක් තියෙනවා ඒ නිසා ඔබතුමා ගත යුතු තීන්දුව සභාවට දාලා තීන්දුව කරන්න ඉඩ දෙන්න එපා කියන ඉල්ලීම අපේ අවස්ථාවේදී
එකඟුණාදර නානාකාර මැතිමත් තුනයි හරි you can start here we are starting now ප්‍රධාන කඩේතු ඕඩර් ප්ලීස් අපි සභාවේ වැඩ කටයුතු මාර්තු 21 වෙනි දින දවල් 1 වෙනකම් කල් දමනවා